A longer how the evening. අපි බලන් යමු නේද? වෙලාව හරි නේද? ඔන්නේ එදා එකම තමයි ඒ එදා එකේම ඒ තිබුණ ශ්‍රී ලිංග විදියට වෙනස් කරලා තියෙනවා. අපි එහෙමනම් අභ්‍යාසේ කරලා මේකට එමු නේද? එහෙම හොඳයිද? මේක ටිකක් කියවලා යන එක හොඳයිද? කැමති විදිය. නම් මේක අපි පොඩ්ඩක් බලන් ගිහිල්ලා අභ්‍යාසි බලන්න. සමහර වාක්‍ය වල විතරක් මම පොඩි වෙනස්කම් කළා. අනිත් ඒවා ඒ වාක්‍යෙම තමයි මේ අපහු වෙනස් කරේ. එහෙනම් කියාගෙන යමුද බලන්න හැමෝම. හැමෝම එකවර කියන එක ලේසිද? වෙන වෙනම කියනවාද? හොඳයි. එක එක කිනාගෙ තින් එක එක අදහස් ඉතින් නේද? හරි. එහෙනම් ආර්ය චිත්තයසම කියමු බලන්න පළවෙනි එක.
සා රහිතා දුක්ඛං ඉංගති. ඒ ස්ත්‍රිය කසකපත්.
ඕකේ මම ඒ වනිතා කෑල්ල නැතුව සර්වනාම පදේ විතරක් තියලා අර්ථය කිව්වොත්
ඇය කසකපත්.
හරි. දෙවෙනි එක බහුව ඒකෙම බහුවචනයි. කපයි කියලා තමයි තියෙන්නේ. අපි එදා කිව්වේ ගච්ඡති කියලා එක වෙනස් කරගත්තා නේද? ඒ නැවට යයි කියන අර්ථය. එතකොට ශ්‍රී ලිංග පදයක් නාවා කියලා කියන්නේ ඒකේ ဒုတိය විභක්ති පදේ තමයි නාවං කියලා තියෙන්නේ. එතකොට නාවං කියන පදේට ශ්‍රී ලිංගයේදී විශේෂණ උනත් තා කියන ශබ්දය ဒုတိය ඒකවචනයේදී තං කියලාමයි තියෙන්නේ. වෙනසක් නැහැ. හරි. බහුවචනයේදී අතනන්දස්න
මනසෝ තමාවාය තියෙනවා.
හොඳට බලන්න තියෙන වචනේ මනුස්සාද මනුස්සෝද තියෙන්නේ. ඈ? ඔව් මනුස්සෝ කියලා
තියෙන්නේ.
තා කියති. තා. ඒ ඒ මේ නෙවෙයි ඒ නැව. ඔව් කපයි. ඔතනතර අපි ගිය වතාවේ නම් ඒක ගච්ඡති කියලා ගත්තේ කොහොම හරි කමන්නේ. එතකොට ඒ නැව් වෙත යයි කියන අර්ථය. ඊළඟ එක.
ඒ වනිතා කපනා ලද්දේ
වෙයි කියන අර්ථය. එතකොට වෙයි කියන පදේ අපි අතින් දාලා කියන්න ඕන ওই තැනක ක්‍රියාපදයක් නැහැ නේ ඔකේ දැන්. තේරුණා නේද? එතකොට හෝති. එතකොට ඒ තැනක දැන් ওই කිතක පදයක් ක්‍රියාපදයක් විදිහට යෙදෙන අවස්ථාවක් ඕක. චින්නෝ කියලා කියන්නේ චින්න කියන්නේ කිතක පදයක්. අපි ඒව ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට ඒ කිතක පදේ කිනොත් වාක්‍යයක ක්‍රියාවේ කටයුත්ත කරන්න පුළුවන්. ඒක මේකත් ඒ වගේ අවස්ථාවක්. හරි. ඒකේ බහුවචනේ
කායාති
වනිතාහි
රුක්කෝචින්න.
කලින් ලියපු ලියාගත්තා නම් ඒ වාක්‍යෙම තමයි.
ඒ දැක්තාවන් කිම් කස කපන ලැබේ.
කපනු ලැබේ නෙවෙයි, කපන අතීතාර්ථයක් තියෙනවා. ඔකේ කපන ලද්දේවි, කපන ලදි, කපන ලදි, කපන ලද්දේවි කියන අර්ථය. කපනු ලැබේ කිව්වොත් පොඩ්ඩක් වෙනස්. අපි ඒවා පස්සේ කතා කරනවා කර්මකාරකයේදී. ඊළඟ එක
පාසකෝ තාය
ඊටුඩේ
මනුස්සෝ තාය තුලාය සක්තරේ විනාති නිසා ඒ තරාගියෙන්
හකුරු වලලා තියෙනවා.
හකුරු ගිනාති මනි මනුෂ්‍යෝ ආදී සුරාදී සත්ත්වේ ඉනා මනුෂ්‍යයා ඒ තරාදී වලින් හකුරු ගනි.
බහුවචනී නෙවෙයි, ඒක වචනී. මනි
පාසිකෝ
තාය නිකුණියා දානං දේති
පාසිකුණ
ඒ සිංහ
සංසේත
කොට පංචමී එක කියන්න බලන්න. අරිය චිත්තය
පහනේ ගන්න.
ඔව්.
අභ්‍යාරෝ කාය ගංගාය ආගච්ඡති. ඥාදෝ දැද්දා කාය ඒ
ඒ දෙක එකට කියන්න. විශේෂණ පදයක්
තියෙනවා. ගංගාය ගංගාව පංච ගංගාව කෙරෙන් ආවේ.
ආවේද?
ආවාය.
හොඳට බලන්න ක්‍රියාපදයේ දිහා.
ආගච්ඡති.
වා කාලෙ මොකද? අතීතද වර්තමානද?
ඒයි.
ආ ඒයි. ඒයි.
කෙරෙන්නේ නැහැ.
ඔව් ගංගාවෙන් කියලා කිව්වනම් ඇති. අපි සාමාන්‍යයෙන් එහෙමනේ කියන්නේ නේද? ගංගා ඒ ගංගාවෙන් පැමිණි. බහුවචනි පංචමී බහුවචනි. වැද්දෝ හයි වෙනි එක හරි විලාස ආයස්ම තාය වනිතාය. එතකොට දැන් මේ කතා කරගෙන යන්නේ සර්වනාම පද ගැනනේ. මේ තැන් වල මේ විශේෂණ පදයක් විදියට යෙදිලා තියෙන අවස්ථා ගැන අපි දැන් කතා කරගෙන ගියේ.
ඒ වනිතාය.
ඔව්.
ඒ වනිතාගේ පුතා
සෙල්ලම්. ඊළඟ එක.
ආතරී
පස්ස
වනිතාය
ඒ වනිතාව කෙරෙහි. එහෙම නැත්නම් ඒ වනිතාවට කියලා අපි සිංහලෙන් කියනවා. ඉතින් මේ තැනක අපි කියනවා නම් ඒ වනිතාව කෙරෙහි. ඒ වනිතාව කෙරෙහි පහදී.
ආචාර්යෝ තාසු වනිතාසු පසේදති. ගුරුවරයා ඒ වනිතාවන් කෙරෙහි පැහැදී.
දැන් අපි දැන් ඒ ත ශබ්දය දාලානේ කිව්වේ. අපි දැන් ශ්‍රී ලිංගයේම අනිත් තව වචන කීපයක් එදත් කීපයක් අපි කතා කළා. එදා කතා නොකරපු එකක් දෙකක් අපි අද කතා කරමු. ඔක්කොම අහන්නේ නැහැ. දැන් කීපයකින් කීපයක් විතරක් වගේ කියන්න දෙනවා හැමෝටමත් නෙවෙයි. කීප දෙනකින් අහලා බලනවා. ඔන්න පිරිසෝ බේරගන්න මේ අනිත් කට්ටිය බේරගන්න උත්තර දෙන්න ඕන නැත්නම් හැමෝගෙම ආණ්ඩ වෙනවා. නේද? අහන කෙනා ඒ නිසා හොඳට හිතලා උත්තරේ දෙන්න. එතකොට අනිත් අයගෙන් අහන්නේ නැතුව ඉතිරි ටික යන්න පුළුවන් නේද? පළවෙනි එක අපි අඤ්‍යතර පදේ දාලා පළවෙනි එක අඤ්‍යතර පදේ දාලා අරිය චිත්තයස්ම කියන්නේ
පළවෙනි එක ඔව් ඒක සාවෙන් වෙන්නේ ඔව් අඤ්‍යත සා වෙන්නේ නැහ අඤ්‍යතර වණිකා රුක්කන් කින්නති එක්තරා ස්ත්‍රිය දස කපයි
අඤ්‍යතර ශබ්දයම දාලා පංචමී ඒක වචනේ කියමු බලන්න සුගතවංශාස
අඤ්‍යතරය
මුලත් එක්ක කියමු මේ
ව්‍යාද අඤ්ඤතරාය ගංගාය ආගච්ඡති වෙද්දා එක්තරා ගංගාවේ
තේ අපි ඒක කියන්නේ ගඟකින් නැත්නම් ගංගාවකින් එහෙමයි කියන්නේ චතුත්ති ඒක වචනි කියමු බලන්න කියමු
අයතරසත්
ඔව්
උපාසකෝ අඤ්ඤතරස්සා වික්කුණිය දානං වේති
තීරමක් කියමු
උපාසකයා එක්තරා වික්ෂුණියකට දානයක්
දෙයි. අඤ්ඤතරිසා කියලා පදයක් තියෙනවා. එතකොට අඤ්ඤතරාය කියලා පදයකුත් තියෙනවා නේ. තව මොනවා හෝ ගැටලු තියෙනවද ඔය කියවුන ටිකේ? මේ ටිකේ මොනවා හෝ අපේ හැදිරි තැනක් තියෙනවද දැන් අපි කතා කරපු ටිකේ? නැත්තම් අපි ඉක්මනට යමු ඉස්සරහට. ඊළඟ දවසෙත් මම ඔය වගේම එකක් අහනවා මේ නපුංසකෙනින්ගේ එක නැචර අමාරු නෑ වුණාට මේ ටික ආයෙ මම අහනවා එතකොට තව ටිකක් විරු වෙනවනේ එහෙමනම් ඊතර ශබ්දයෙන් ඊතර ඊතර කියන එකේ තේරුම මොකක්ද ඒ කියන්නේ අනික් කෙනා කවරෙක් කියන එක නෙවෙයි අනික් කෙනා කියන එකයි අර්ථය. අනිකා අනික් තැනැත්තිය ඒ වගේ කියන අර්ථයක් තියෙන්නේ. අනික් අය අනික් අනික් අය ඔව් ඒ වගේ උභය කියන එකේ තේරුම ඒක නම් ඉතින් දෙදෙනා කියන අර්ථය බහුලව යෙදෙන එකක් මේ කිං ශබ්දය කුමක් කියන අර්ථය කවර කියන අර්ථය එතකොට ඒකෙන් ඒක නිසා ඒවත් ටිකක් අපි හුරු වෙලා තියෙන්න ඕනේ. කියන්නේ දේශනා බුද්ධ දේශනාවල නම් බහුලව යෙදෙනවා මේ කිං ශබ්දයේ වචන. ඒ නිසා ඒවත් ටිකක් අපි හුරු කරගෙන තියෙන්න ඕනේ. අපි ඒකිනුත් තව ප්‍රශ්නයක් දෙකක් ශ්‍රී ලංකෙත් එදා කතා කරා නේද? කිංචබ්දේ කතා කළා. එමනම් අදට ඇති. හරි ඇති. එමනම් අභ්‍යාස ඉස්සරහට යමු. නේද? අද නම් හරි ලේසි. නේද? හිස්තම් පුරවන්න තියෙන්නේ. ඉක්මනට අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මේ ටික කරගෙන යමු. මොකද ඉස්සරහා පාඩමේ පොඩි විස්තර කිරීමක් තියෙනවා වැඩිපුර. ඊළඟ පාඩමේ ඒ නිසා අපි ටිකක් ඉක්මනට කතා කරගෙන යමු. පළවෙනි එක අපි ස්වාමීන් වහන්සේ අමතන ගැළපෙන මොකක් හෝ එකක් මෙතෙන් දාලා කියන්න පුළුවන්. ගැළපෙන මොකක් හෝ පදයක් සුදුසු එකක්. මේ නොගැළපෙන වචන කියන්න එපා. ගැළපෙන වචන හරි.
අස්සා වාතා මන මනං ගන්වා දීනං ලීජ
විජ්ජි විජ්ජි වෙන්නේ.
ඒකේ සහෝදරයා වණේටපොත්
ඉන්නේ විජ්ජි. ඔව්. ඔකේ වණං කියන පදේ විභක්තිය මොකක්ද? රතන ආනන්දයාසම. වණං කියන පදේ විභක්තිය අන්තර බලන්න. මේ දැන් පළවෙනි වාක්‍යයේ 64 පිටුවේ වණං කියන පදේ ඒ ද්විතීය වුණේ. අන්තර බලලා කියන්න. ඔව් යන තැන ගන්තවා කියලා තියෙන්නේ. එමනම් ඒ ගියපු තැන නිසායි ද්විතීයවෙන් තියෙන්නේ. සීහං කියන පදේ විභක්තිය සීහං ඒ වාක්‍යයේ හේතුව කර්මය නිසා. හරි. දෙවෙනි වාක්‍ය මෙතන අනිත් පැත්තේ තියෙන වචන වලින් එකක් දාලා කියන්න ඕන. ඊට කලින් පිටුවේ අග එතනම පිටු කලින් පිටුවේ අග තියෙන වචන ටිකක්. ඒකෙන් ගැලපෙන එකක් ඒ සර්වනාම පදයක් මෙතෙන්ද දාලා තමයි අර්ථය කියන්න ඕන. ඔව් 63 පිටුවේ අගම. ගයක් මි ඔව්
තාසම්
තාසම් එලාගේ ගිය මිලදී ගත්ත ඉතින් ගැලපෙනවා. එකත් ගැලපෙනවා. ඈක්ලාගේ ගය මිලදී ගත්ත කියලා. එතකොට අම්හා කම්පිතරෝ අපගේ පියවරු තාසංගේ හං ඈලාගේ ගය කිනින්සු මිලදී ගත්ත. එමත් කියන්න පුළුවන්. ඉතින් විශේෂණ පදයක් විදියට නම් ඉමං ගේහං කියන එක හොඳයි. මේ ගේය. හරි. තුන්වෙනි එක මොකද? තේ පුරිස. ඕචිනිත්ව වචනේ. ඕචිනිත්ව. තේරුම පෝචිනාති කියන මොකක්ද?
අඩා.
කවෝ. විකුණති. හරි. හතරවෙනි එක ප්‍රථම වංශ. බලන්න කියන්න. එහෙම කියන්න පුළුවන්ද? ඉම ශබ්දයේ වර්ණගීම සත්තමී ඉමේ කියලා එනවද? එහෙම එන්නේ නැහැ.
ඉමස්මි.
ඉමස්මි.
ඉමස්මි මුක්කේ උපාන් නසංති පඤ්ඤාන් සම්පි.
ඒක හරි. සම්ති. ඒක සම්ති කියලා තියෙන එක සම්ති කියලා කෙටි වෙන්න ඕනේ. තුන්වෙනි එකෙත් එහෙමයි. වී කී නන්ති කියලා තියෙන එක වික්කි නන්ති වෙන්න ඕනේ. හදාගෙන තියවද? කෙටි තේරුමත් කියමු ඉක්මනට නේද?
මේ ගස්ෙහි මර නැති
කොළ ගහේ මල් නෑ, කොළ විතරයි තියෙන්නේ කියන්නේ කොයි කියන්නේ? පන්න කියන්නේ කොළ පොදුවේ. තින කියලා තමයි තනකොළ වලට කියන්නේ. ඊළඟ එක ඉක්මනට අපි කියාගෙන යමු වැඩි වෙලා ගන්න නැතුව. නෙගටි. ඔව් නෙගටි නෙවෙයි නෙගිටේ අතීත කාලය. හරි. ඊළඟ එක.
දෙකක් ගන්න ඕනේ.
ඔව් ඔව්.
තාසං පුත්තා ඉමං දෝනං ආලිසි.
ඒක නම් ටිකක් ගැළපෙන්නේ නැහැ. හොඳට බලන්න මේ දැන් අග තියෙන ප්‍රශ්නාර්ථ ලකුණක් නේද? හා. ඒකට ගැළපෙන විදිහට වචනයක් ගන්න. ප්‍රශ්න පදයක් නැද්ද ඔකේ කොහෙවත්? හරි. එහෙම කියන්නත් පුළුවන්. කාගේ පුතු මේ ගුණාට ගැසුවාද? එහෙම නැත්තම් අපිට තැන් දෙකටම ඕන අපි එකට තා සම්පුත්තා කස්ස ගෝණම් පහරින්සු ඒ වගේත් ගන්න පුළුවන්. ඈලාගේ පුත්තු කාගේ ගුණාට පහර දුන්නා ඒ විදිහට අහන්නත් පුළුවන්. ඉතින් ඒක ගැළපෙන විදිහට හරි උත්තරේ දෙක. ඊළඟ එක කියන්න. අම් මවවරු අදංසු අතීත කාල බහුවචනයි. සිංහල ප්‍රශ්න තියෙන්නේ ගොඩ දෙන උඩ නේද? පාලියෙන් තේරෙනවා දැන් සිංහලෙන් තේරෙන්නේ කියන්න. හරි ඊළඟ එක නැ සම්ති එක වෙන් කරන්න ඕනේ වචනේ වචන දෙකක් කිය. නොවිත් නොවිත් විසිත්. ඊළඟ එක මට තේරුමත් කියපුවේ. හරි. ඊළඟ එක අසත් හරි. ඉක්මනට ඊළඟ එක 10 වෙනි එක. පොඩ්ඩක් ඉන්න. එහෙම තමයි මේකේ ගැළපෙන්නේ නැත්නම් ඇත්තටම යෝ කියලා තිබුණා නම් මෙතෙන්ද හොඳට ගැළපෙනවා. යෝ කියන පදේ නැහැ යේ කියලා තියෙන්නේ. යෝ පුඤ්ඤං කරිස්සති සෝ සග්ගේ නිබ්බත්තිස්සති කියලා තිබුණා නම් ඉතින් වඩා හොඳයි. එහෙම නැහැ. බෑනේ බහුවචනේ නෙවෙයි තියෙන්නේ, ඒක වචනේ නෙදී ක්‍රියාපදේ. ඔය එමුණා නම් ගැලපෙනවා. ඉතින් ඒක සමහර විට ඉතින් මුද්‍රණ දෝෂයක්ද දන්නෙත් නෑ. හරි. ඔව් ගලපන්න අමාරුයි ඒක. කමන්න ඒක.
කස් කියලා දැන්. කස්.
කස්. කොමන්ට් කරුයි. ඒක ගැලපෙන්නේ.
ආවද
කියලා. අපි ඒක යේතේ යෝ සෝ කියලා දාලා කියමු අර්ථ. තේ කියලා ගන්නේ කොහොමයි බහුවචනේ ඈ කරයි ඈ ඔව් පින් කරන්නේද උපදින්නේය ඊළඟ එක
ඊටේසු ඉසිගේසු තේ තේ නගරේ ආපන ආගමින්සු
අගමින්සු
උත්වේ බුදුවර මුන්නේය ඔහු නගරේ නගරෙහි
උන්නාහ බහුවචන
උන්නාහ ඔහු නගරෙහි ආපනයේ කඩේට ආවේ ආවාහ
ආවාහ ආවාහ නෙවි
ගියා
ගියාක
ගියා
නැත්නම් ආගමින්සු වෙන්න ඕන ගමින්සු අගමින්සු පද දෙකම අර්ථ සමානයි මං කිව්වා ආයන්නක් ආවට අර්ථ වෙනස් වෙන්නේ ආයන්නක් ආවොත් තමයි වෙනස් වෙන්නේ ක්‍රියාපද වෙන්නේ ඔව් අතීත ක්‍රියාපද වල ඒක මතක තියාගන්න.
මේ කොහොමද සම්බන්ධයන්නේ ආයන්නාව.
ආයන්නාවත් විරුද්ධාර්ථය එනවා.
මේක අපජීව.
ඔව් හැම තැනම ආයන්නේ ඉන්නේ නැහැ ඒක. සුදුසු දැන් හැම ක්‍රියාපදයකටම ආයන්න දාන්න බෑ. පැහැදිලි නේද? එහෙම නෙවෙයි. මේ කියන්නේ ගියා ආවා. අරගෙන ගියා ගෙනාවා. අන්න ඒ වගේ ක්‍රියාපද වල. එහෙම නැත්තම් මේ හැම තැනම එහෙම දාන්න බෑ. නකාරයක් දාන්න පුළුවන් විරුද්ධාර්ථය ගන්න ක්‍රියාපදවලට. පචති න පචති. පිසි නොපිසි. ඒ විදිහට. ඊළඟ වාක්‍ය මේකේ අතරම අර්ථයක් ඉදින් හිතා ගන්න බෑ වාක්‍ය නේද? ටිකක් ගැළපීම ටිකක් එහෙම ගන්න බෑ. සිටි උන්නා ඌ ඔහු කියනවා නම් ඒක වෙන ක්‍රමයක් කියන්නේ. ඒක කිතක පාඩමේදී තමයි දැනගන්න. ඒක වෙන අර්ථයක්. මේක අවසන් ක්‍රියාපදයක් තියෙන්නේ. නිසීදින්සු කියන්නේ උන්නාහ එතනින් ඉවරයි වාක්‍ය. පුටුව උන්නාහ එතකොට ඉවරයි. ඊට පස්සේ ආපහු ටිකක් ගෙතන මොකක් හෝ වෙලා තියෙනවා එක්කෝ වාක්‍යයේ මුද්‍රණ දෝෂයක් හෝ මොකක් හරි. ඒක නම් මට අහුනේ නෑ හොයාගන්න බැරි වුණා. හරි. ඊළඟ එක අපි කියමු බලන්න.
ඕයි ඕයි මානි හයි ඥානි. ආ හරි. අවුද මේ ආයුධ එනා.
එනාවි. හරි.
ඉදං පදුමානි කෝචින්
වචනේ
ඉදන්
ඉදන් කියන එක ඒක වචනයි තමයි. පදුමානි කියලා බහු වචනෙන් තියෙනවා. මෙතෙන්ද කත් ඔ කෙනෙක් සම්බන්ධව කියවෙන කතෘ පදයක් ආව නම් හොඳයි. ප්‍රථම පදයක් ප්‍රථම පුද්ගලයෙක් ගැන කියවෙන. ඔව්හු හරි ඒ අය හරි ඒ වගේ ඔ සබ්බේ කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒතේ කියන්න පුළුවන්. මේක ඒතේ කියලා පදයකුත් තියෙනවා නේද? ඒතේ කියන එක ගන්න පුළුවන්. ඒතේ කියන එක ගන්න පුළුවන්. ඒ මොකක් හරි ගත්තම වඩා හොඳයි. අපි ඒතේ කියන එක ගමු. ගත්තේනේ. මොවුන් කියන්නත් පුළුවන් මොවුහු කියන්නත් පුළුවන් එහෙම නැත්නම් අර අය කියන්නත් පුළුවන් සාමාන්‍ය මම කිව්වේ ඒත ශබ්දය යෙදෙන්නේ ළඟම නෙවෙයි ටිකක් දුර ඉන්න අයව හඳුන්වන්න ඉම ශබ්දය ළඟම අයව හඳුන්වන්න ඒත ශබ්දය ඊට වඩා ටිකක් දුර අයව ත ශබ්දය ගොඩක්ම දුර අයව හඳුන්වන්න මේ කියලා කියන්න පුළුවන් දැන් මේ දේවල් කියලා අපි කියන්නේ දැන් අත්පස වගේ ළඟ ගොඩක් ළඟ තියෙන දේක් අපි ඉම ශබ්දයෙන් කියන්නේ ඉදම් මේ බන්තේ චීවරම් ඒ විදියට
මේ
එහෙම නෑ දෙකම යදිලා තියෙනවා
ඒකේ පරමාණි
මෝහු
මෝහු සතුනාන් නිරුන්මාල් කැදීමට නදියට
යප් මතු යත් ඊළඟ
ඒ සුත්තා පරිසම්පති
ටිකක් ගැලපෙනද අපි කියුනේ සබ්බේසං වගේ පදයක් දැන් අපි යෙදුන්නේ නැහනේ නේද තියනවා නේද එහෙම පද
සබ්බේසං සුත්තා මරිසං
එතකොට චට්ටි බහුවචනයි සබ්බේසං චට්ටි වචනේ අර්ථය කොහොමද කියන්නේ සියල්ලන්ගේ පුතු මරිත් මැරෙති කියන එක තමයි හැමෝගෙම පුතු මැරෙනවානේ කියලා කියන්නේ ඒක තමයි අර්ථය. හරි. ඊළඟ එක මරති කියන්නේ මැරෙනවා. මාරේති කියන්නේ මරනවා.
මරිසන්ති කියන්නේ
මැරෙනවා.
හරි.
මෙරුණී මාරේසි කිව්වේ කිව්වොත් මෙරුවේය. අවසානික ඉක්මනට කියමු අපි. වෙලා ගියා වැඩි මේකට. කොහොම වතෝ
කුමාර පත්තන් කේක්කා තස්සා බාහුරු රදාසි. කුමාරියේ පත්තන් කේක්කා වස්ත්‍රයක් පිළිදී යන ඇයිගේ සහෝදරයාට
දුන්නාය කියලා. ඊළඟ එකත් ඒ විදිහට ඉක්මනට කියාගෙන යමු බලන්න මේ පිළිවෙලට මොකද
කියන්නේ?
තස්ස ඉක්මනට කියමු. ඇගේද? තස්ස කියන පුල්ලිංගයයි. තස්සා තිබුණොත් ශ්‍රී ලිංගයි තස්ස ඇගේ නෙමෙයි
ඔවුන්ගේ පුත්‍රයා බත් අනුභවකට නිදාගෙන සෙල්ලම් කරා
කලීය හරි
සබ්බායිත්‍යෝ පටිත්වා වින්දිත්වා සයි සම්පති සියලු ස්ත්‍රියන් ස්ත්‍රියෝ
ස්ත්‍රීහු
පිස
පටිත්ත පිස
අනුභවකට
හරි මොනවද
බලන්න
ඔව් හා ගෙනෙන්නේ හරි ආගන්තුවා ගමට පැමිණ පුළුවන් ගැළපෙන ඒවා ගොඩක් තියෙනවා ඔකේ මොකක් හෝ එකක් ගැළපෙන එකක් අපි කියමු හරි
මාරි මන්දේ පරිත්ත මුරියේ ඇඹේ නිදාගෙන
ඊළඟික කුමාරියා කරන්නාය හරි ඊළඟික ඒ ස්ත්‍රී වූ විභක්තිය නදියම් පදේ සත්තමී ඒක වචනේ නගරයටද සත්තමී ඒක වචනයි හරි ඊළඟ එක
ආසම් බාතරෝ කතවි ගන්හුරා දා නේ
ගැලපෙන එක කියන්න තමයි
මාතරෝ අටවෙන් ගන්හුරා දාල්නේ ඕ කිනික්ක ආහාරිස් සම්ති ඈලාගේ මව්වරු කැලේ ඈලාගේ මව්වරු කැලේට ගොස් දර
මෙතන තියෙන පද වලින් මේ කියන්නේ ඒ පිටු ඊට මෙහා පැත්තේ පිටු එතනම 64 පිටුවේ කැමින කියන වගේ අර්ථයක් ගැලපෙනවා ඔක නේද
ආගන්තුක
ආගන්තුක
මනුස්සන්
මරා කියන එක වගේ
මාරේත
මාරෙත්ව
මාරෙත්ව ආගමාසි
අගමාසි ගියේය
ගියේය
එතකොට ඒකෝසී හෝ එක් සිංහේ ගාමං ආගන්තුක ගමට පැමින මනුස්සං මාරිත්වා
මනුස්සං මාරිත්වා
මිනිසෙක්
මරා
අගමාසි ගියේය ඊළඟ එක අගමාසි ඒක ආගමාසි එහෙම නෙවෙයි අගමාසි ගියේය හරි ඊළඟ එක
මේ බලන්නේ වදිනත නගරා
විකුණහු ඊළඟ එක ඊළඟ එක එතනින් ඒක නවත් ඩොට් එකක් තියලා මේ ඉතිරි ඩොට් පෙළ මහා ගන්න ඩොට් වැඩි වෙලා ඒ හරි තේරුම කියමු බලන්න
තින්තර සර්ගේ
උපදී හරි ඊළඟ එක
ව්‍යාකෝ විකක් ආදිත්ව සයි ක්‍රියා මුවා
මරල නිදාගෙන නෑ, මරන් නැතුවම කාලා. හරි, අවසානයක ඔන්න රතනානන්දායස්මට අවස්ථාව අවසානය. ගෙනවිත් කියන එකත් හොඳයි. නෑ ඒක ගැලපෙන්නේ. මිනිස්සු. හරි, ආපන කියන්නේ කඩේට. ආවාහ. මේක අගමින්සු එහෙම නෙවෙයි. අගමින්සු තිබුණා නම් ගියාහ. මේ තියෙන්නේ ආගමින්සු.
ආහාරීත්ව
ගෙන ගෙනවිත් ආවාහ කියන එක ගැලපෙන්නේ නෑනේ. ඒක ටිකක් ගැලපෙනවා.
ආකාරය
තුන මේක
මේ
සමාන
ක්‍රියාවලිය
විරුද්ධ අර්ථයක් වෙනස්. අයන්නත් තිබුණා. අයන්නත් සමාන. ඔව්. දැන් අගමින්සු කියලා තිබුණා නම් ගියාහ. දැන් ක්‍රියාපද හැදුණු හැටි අපි කතා කළා මතක ඇති.
පච ධාතුවේදී ඒක වචන බහු වචන හැදෙද්දී අපච්චි පච්චි
දෙකම අර්ථ සමානයිනේ.
අයන්නකාව කියලා වෙනසක් උනේ නැහැ.
පැහැදිලි නේද? අතීත කාලේ. ඒ නිසා තමයි මෙතනත් අගමින්සු කියලා පොදයක් ඇති. හරි, එහෙමනම් තව මේ ටිකේ මොනව හෝ ගැටලු තියෙනම් ඉක්මනට අහන්න බලන්න. දැන් මේ ටික මේ තේච්චර අමාරු නැහැ. ඒවා තමන් ඊට පස්සේ හිතලා පොඩ්ඩක් බලලා තියාගන්න ඕනේ. දැන් හැමෝටම හැම එකක්ම කියන්න ලැබෙන්නේ නැහෙනේ. ඒ නිසා තමන් ඒවා පොඩ්ඩක් බලලා තියාගන්න ඕන මොකක්ද ඉන්නේ කියලා. හරි. තව මේ ටිකේ ගැටලු තියෙන ඉක්මනට අහන්න බලන්න.
පිටිවලටයි වස්තවලේ දෙකටම වස්තාන්නේ නැත්නම්
චීවර කියන පද පොදුවි යොදන. ප්‍රතිවලට කියන නම චීවර. දෙකටම මට නම් මතක විදියට කියලා. වත්ත කියන වචනේ නැහැ. දුස්ස කියන වචනේත් ගන්නවා. දුස්ස කියලා කියන්නේ මහපු නැති එකට බොහෝ විට දුස්ස කියන පද. චීවර දුස්සම්. ඒ චීවරය සඳහා චීවරය පිණිස තියෙන දුස්සය. ඔව්, කටින දුස්ස කියලා කියන්නේ. කටින චීවර කියනවා කටින දුස්ස කියලා කියනවා. අපි එහෙමනම් ඊළඟ ටිකට යමුද? තව මොනවා හෝ ගැටලු තියෙනම් මේ වෙනකන් කතා කරපු ටික ඉක්මනට අහන්න බලන්න. 65 වෙනි පිටුවේ අපි ඉන්නේ. මුල් පිටු 65 කොහේ හරි ගැටලුවක් තියෙනම් අහන්න ඉක්මනට. නේද? මොන අවස්ථාවක් තියෙනවා ගැටලු තියෙනම්. නැතු වෙති කියලා හිතනවා. එහෙනම් අපි ඉක්මනට ඉස්සරහට යමු. වෙලාවක් එහෙම තියනවාද? මොකේද? දෙකම යදෙන. එගී පද හැදුන හැටි පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ. එක අමතකද? අපි වෙන කාට හරි දැන් කියන්න දෙමු. එතකොට ඒ කිනාටත් මතක් වෙනවා. තේජානන්ද සමයින්න බලන්න. ඉක්මනට මේ ටික මකලා අතීත ක්‍රියාපද හැදුන හැටි ඉක්මනට ලියමු. කොහොමද? ඒක ඒ වගේ පොඩි වෙනස්කම් වෙනවා. අතීත පදි. ඒව තුන්වෙනි පොතේ ඉන්නේ. ටිකක් විශේෂ රූප පද රූප ටිකක් ඇදෙනවා. ගමු ධාතුවේ කර ධාතුවේ ගොඩක් වෙනස් රූප හැදෙනවා. ඒව ගැන විස්තර පස්සේ කතා කරමු. මේ තියෙන ටිකත් කතා කරන්න ඕනම නේද? පද කීයක් හැදෙනවද?
දෙකක්.
මම ලියන්න වෙලා යනවා. මේ විදිහට හැදෙන විදිය ගැන කිව්වා අපි ලොකු විස්තරයක් කිව්වා. අපි දැනට මේ එකක් විතරක් බලාගෙන යමු. ඔන්න අයන්නක් යෙදිලා හැදෙන්නත් පුළුවන් එක පදයක්, අයන්නක් නැතුවත් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ධාතු එකතු වෙනවා. ඊට පස්සේ ඊයන්න කෙලවරට එකතු වෙලත් හැදෙන්න පුළුවන්. ඒක කෙටි වෙලා ඊයන්නක් ඇවිල්ලත් හැදෙන්න පුළුවන්. ඒ නිසා පද හතරක් හැදෙනවා. අයන්න ඇවිල්ලා කෙලවරේ ඊ යන්න ඇවිල්ලා අපචී කියලා පදයක් හැදෙනවා. අයන්න නැතුව පචී කියලා පදයක් හැදෙනවා. ඊට පස්සේ යන්න ඇවිල්ලා කෙලවරට අපචී කියලා පදයක් හැදෙනවා. පචි කියලා පදයක් හැදෙනවා. දෙවිදියේම පද හැදෙනවා. වර්ණගිරි පොත්වල පද හතරම පෙන්නනවා. මේකෙත් ඒ ටික හදාගන්නේ එතන අමතර පද දෙකක් ලියා ගන්න. අතීත ක්‍රියාරූප වල වර්ණගිලි පොත් එදා අපි බැලුවනේ නේද? මතක ඇති. හතරම තියෙනවා වර්ණගිලි පොත් වල. හරි. ඉස්සරහට යමු නේද එහෙමනම්? තව ගැටලු තියෙද? නැතු වෙති එහෙනම්. එහෙමනම් ඔන්න ආපහු ටිකක් වැදගත් ටිකක් නෙවෙයි, අතරම ගොඩක් වැදගත් පාඩමක් මේක. ඉස්සරහට තියෙන කොටස මිශ්‍ර ක්‍රියා කිතක පද. ඒත් මේක හොඳට බලලා තියාගන්න ඕන. දැන් අද කතා කරන් ගියාට මදි. ඉස්සරහට මේක ගැන ටිකක් හොඳට බලලා තියාගන්න ඕන. මේ කිතක පදවල යෙදීම් කීපයක් තියෙනවා. ඒ ටික අපි හොඳට දැනගෙන තියාගන්න ඕන. නාම පදයක් විදිහටත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ නාම විශේෂණ පදයක් විදිහටත් තියෙන්න පුළුවන්. මොකක් විදිහටද යෙදෙන්න පුළුවන් මේ? විශේෂණ පදයක් විදිහට. ඒ වගේම මේක යෙදෙන්න පුළුවන් මිශ්‍ර ක්‍රියා පදයක් විදිහටත් යෙදෙන්න පුළුවන්. අර්ථ ක්‍රියා පදයක් විදිහටත් යෙදෙන්න පුළුවන්. කොහොමද ඒකේ වෙනස කියලා අපි හොඳට දැනගෙන තියෙන්න ඕන. කොහොමද මේ එකිනෙකේ වෙනස අපි අඳුනගන්නේ? ඒ වාක්‍යයක ඒ ආකාර හතරටම අපි ඒ ආකාර කීපයටම අපි දාලා අර්ථ දැන් බලන්න යන්නේ. ඒ නිසා හොඳට කන් දෙක අරගෙන, ඇස් දෙකක් අරගෙන, කට වහගෙන ආගෙන ඉමු නේද? කට වහගෙන කියලා කිව්වේ කතා කරන්නේ නැතුව කියන අදහස ඈ. කතා කරන්නේ නැතුව ආගෙන ඉමු. එමනම් මේ ටික අපි ඉක්මනට කියවගෙන යමු බලන්න කවුරු හරි නේද? ලොකු විස්තරයක් තියෙනවා. අපි ඒ වර්ණගීම් ටික කියවන්න, ඒ ටිකත් අපි කියමු හැමෝම. හරි, මුල් ටික ඉක්මනට කියාගෙන යමු බලන්න. කවුද? පබෝදානන්ද ආයස්ම.
නත්තන්තෝ අච්චමානෝ
ඔව් ඒ දෙකේ තේරුම ඔය කියලා තියෙනවා. යමින් කියන අර්ථයක් තියෙනවා, යන්නේ කියන අර්ථයක් තියෙනවා. දැන් එතකොට අපිට ඔය දෙකේ වෙනසත් අපි චුට්ටක් දැනගෙන ඉන්න එක වටිනවා. මොකක්ද මේ දෙකේ වෙනස? අපි ඒ ටික තව ටිකක් ඉස්සරහට ගිහින් කතා කරමු. මේ ටිකෙන් නැත්තම් අපිට ඒ ටික කතා කරලාම යන්නත් පුළුවන්. එතකොට පැහැදිලි. ඔය ගැන විස්තරයක්, හොඳ විස්තරයක් තියෙනවා බලංගුඩ සානංශගේ පොතේ, සරල ශික්ෂකේ පොතේ. මතක විදියට 18 වෙනි පාඩම සිංහල කොටසේ. ඉක්මනට ඒක පුළුවන් නම් කවුරුරි ගාව තියෙන මිශ්‍ර ක්‍රියා අර්ථ ක්‍රියා කියලා තියෙනවා. අයස්ම
කරලා.
ඔව් සිංහලේකේ අන්තිම 18 ද කොහෙද? තියෙනවා නේ. හරි. කියවමු බලමු. මිශ්‍ර ක්‍රියාව
ළමයා අදමින් යයි. එහි යයි යන්නේ අඟවන ක්‍රියාව කරනු සමගම ඇලීම කරන බව දැක්වේ. ප්‍රධාන ක්‍රියාව යයි යන්නේ දැක්වෙන්නේ එකයි. එයද මිශ්‍ර කරන අනිත් ක්‍රියාව අදමින් යන්නේ දැක්වේ. මෙය සිංහල ඇඳුරෝ මුසු පිරිය මිශ්‍ර ක්‍රියා නයි හැඳුනුවා.
මිශ්‍ර ක්‍රියා කියන එක පැහැදිලි නේද? ඒක මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ අවසන් ක්‍රියාව කරන අතරෙම සිද්ධ වෙන තවත් ක්‍රියාවක් කියන එකයි නේ. අපි සිංහලෙන් නම් හඬමින්, දුවමින්, පණිමින්, කරමින් ඔය විදියට මින් කියලා කොටසක් කෙලවරට දාලා කියනවා. එතකොට මිශ්‍ර ක්‍රියාව. ඊළඟ එකත් කියවමු බලන්න. ඉතිරි කොටස තේජානන්දයන්ස් අර්ථ ක්‍රියා. හරි නේද? ඔන්න එතකොට සිංහලයේ තියෙන සමහර ගොඩ දෙනෙකුට හුරු නැති කොටසක් ඔය අර්ථ ක්‍රියා කියලා කියන්නේ. මේකෙත් ඇත්තටම අරට බොහෝ දුරට සමාන වගේ අර්ථයක් තමයි අපිට වැටහෙන්නේ. දැන් පාලි භාෂාවේදී ওই දෙකේ රූපවල වෙනසක් නැහැ. පද රූපවල වෙනසක් නැහැ පාලි භාෂාවේදී. අර්ථ ක්‍රියා මිශ්‍ර ක්‍රියා දෙකේ. හැබැයි සිංහලයේදී ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. තේරුණාද? සිංහලයේදී කරමින් අන්න ඒ වගේ යෙදෙන්නේ. ඒක මිශ්‍ර ක්‍රියාවක්. ඔහු ගමට යන්නේ ගසක් මුලට ගියේය. එතකොට ඔහු ගමට යන ගමන් ගහක් මුලටත් ගියා කියන අර්ථය. පැහැදිලි නේ? ගමට යන්නේ ගසක් මුලට එළඹියේය. ඔහු බත් කන්නේ සිනාසුනේය. එතකොට බත් කන ගමන් සිනාසුනා. පැහැදිලි නේ? දැන් ස්ත්‍රියක් සම්බන්ධව නම් මේ කතාව කියන්නේ. දැන් අපි කලින් කතා කළා සිංහල භාෂාවේදී පාලි භාෂාවේදී තියෙන වෙනසක් ගැන. කිතක පදවල සිංහලේට වඩා දැන් පාලි භාෂාවේ හැම එකක්ම වර නැගෙනවා. සිංහල භාෂාවේ ඔන්න වර නැගෙන කොටසක් තමයි ඔය අර්ථ ක්‍රියා කියලා කියන්නේ. ස්ත්‍රීලිංග පදයක් එක්ක මේ අර්ථ ක්‍රියා කියන කිතකය, එකත් කිතක පදයක් අතරම සිංහල භාෂාවේ ඒ ක්‍රියාපදයකින් හැදෙන නාමපදයක් මේක. පැහැදිලි නේද? එතකොට ඒක පාලි භාෂාවෙත් ඒ විදිහමයි ක්‍රියාපදයකින් හැදෙන නාමපදයක්. කිතක කියලා කියන්නේ එතකොට ක්‍රියානාම කියලා අපි කලින් කතා කළා. එතකොට සිංහල භාෂාවේදී එතකොට යන්නේ කියලා තිබුණා නම් පුරුෂයෙක් සම්බන්ධව ස්ත්‍රියක් සම්බන්ධව අපි කියන්නේ යන්නේ කියලා. ඇය ගමට යන්නේ ගසක් මුලට එළඹුණේය කියලායි අර වාක්‍යෙම අපි ස්ත්‍රීලිංගයට හරවනවා නම් හරවන්නේ. පැහැදිලි නේ? හරි. ඒක ගැන අපිට ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. දැන් මෙතන මේක දැනගන්න ඕම නවතිවනේ. මෙතන යන්නේ කියලා දීලා තියෙනවනේ තේරුමක්. මේ ගච්ඡන්තෝ ගච්ඡමානෝ කියන දෙකට අන්නේ යන්නේ කියලා ඔය කියන්නේ දැන් ඔය කියපු අර්ථය. පැහැදිලි නේ නේද? ගැටලු තියෙනා ඉක්මනට අහන්න.
කියන අර්ථ දෙන්නත් පුළුවන්. දෙකටම සමාර්ථ තියෙනවා. එහෙම මතක තියාගත්තම හරි. හරි නේද? හරි. ඊළඟ ඉස්සරහට අපි තව ටිකක් කියාගෙන යමු. පැහැදිලිනේ කතාව. දැන් මේවා නාම පද. දැන් අපි කලින් කතා කළා කිතක පදයක් හැදෙන්නේ කොහොමද? දැන් මේ ගච්ඡන්ත කියන කිතක පදේ හැදෙන හැටි අපි පොඩ්ඩක් බලමු. එතකොට පැහැදිලි වෙනවා මේක කොහොමද හැදෙන්නේ කියලා. මේක මොකද්ද කියලා තේරෙනවා. ගච්ඡති කියලා ක්‍රියාපදයක් තියෙනවා හුරුයිනි. ගච්ඡති. මේකේ මේ තී කියලා කියන්නේ මොකද්ද? ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා අපි කලින් කතා කළා. මේ කොටසට අපි කියනවා අංගය කියලා. එතකොට අපි මේ ආඛ්‍යාත ප්‍රත්‍ය කොටස අයින් කරලා මේ අංගය ඉතිරි කරගන්නවා. ඒකට අපි එකතු කරනවා අන්ත එහෙම නැත්නම් මාන කියන ප්‍රත්‍ය දෙකෙන් එකක් හැදෙන්නේ. එතකොට ඔන්න හැදෙනවා පදයක්. ඒකට අපි කියන්නේ නැහැ ක්‍රියාපදයක් කියලා. ඒක කිතක නාම පදයක්. හැදෙන්නේ නේද? මේක ඊට පස්සේ නාම පදයක්. ගච්ඡන්ත කිව්වත් ගච්ඡමාන කිව්වත් ඒක නාම පදයක්. එතකොට මේ නාම පදය සර්වනාමයක් වගේ. ඊට පස්සේ සර්වනාමයක් වගේ කියන්නේ ලිංග තුනේම යෙදෙනවා. සර්වනාම පද අපි යත ඒවා අපි ලිංග තුනේම වර්ණගලා අර්ථ දුන්නානේ. ඒ වගේම මෙන්න මේ කිතක පදත් වර්තමාන කිතක කියලා මේකේ වර්තමාන කිතක කියන එකේ තේරුම වර්තමාන අර්ථයක් තියෙන්නේ මේකේ. ගච්ඡන්ත කියලා කියන්නේ යමින් කියන අර්ථය. දැන් අතීත අර්ථයක් නෙවෙයි. අතීත අර්ථයක් එනවා නම් එක්කෝ පිස, එහෙම නැත්නම් පිසු, ඒ වගේ අර්ථයක් එන්න ඕනේ. ගිය, ඒ වගේ අර්ථයක් එන්න ඕනේ. මේක එහෙම නෙවෙයි. වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක අර්ථයක් තමයි මේ නාම පදේ තියෙන්නේ. මේ කිතක නාමයි. පැහැදිලි ඇති. එතකොට ගච්ඡන්ත කියලා කියන එකේ තේරුම යන, එහෙම නැත්නම් යමින්, යන්නේ කියන අර්ථය. එතකොට වර්තමාන අර්ථයක් තියෙනවා. එතකොට මේ ටික වර්ණගෙන විදියත් ඉස්සරහට කියලා තියෙනවා. ඒ ටික අපි ඉක්මනට හැමෝම පොදුවේ කියාගෙන යමුද? නිදි මත එහෙම තියෙනා යන්නත් එක්ක නේද? ඉක්මනට හැමෝම කියාගෙන යමු බලන්න. වැඩි වෙලා ගන්න නැතුව ගච්ඡං ගච්ඡන්තු ගච්ඡන්තං කියලා එක හදා ගන්න ඕනේ ဒုတိය ඒකවචනේ. ගච්ඡන්තං යන්න යන්නා විසින් යන්නා විසින් යන්නන්ට යන්නන්ගේ යන්නන් කෙරේ යන්නා කෙරෙහි යන්න නෑ යන්නා කියන අර්ථය තමයි. ඒ යන කිනාව අමතන විදිය. එම්බා එම්බා යන්නා. හරි. යන්න උනි කියලා වගේ තමයි ඉතින් කියන්නේ නේ. හරි. යන්නේනි යන්නේනි. හරි. සිංහල බෙරිගික දැන් තියෙන ප්‍රශ්නේ නේද? පාලියෙන් කිව්ව හැටි තේරුම කියන්න වෙන්නේ නෑ. හරි වෙලයි. හරි. ඊළඟ එක යන්නේනි කියලා ඒ වගේ. හරි. ශ්‍රී ලිංගිකත් කියමුකෝ
ඉතින්. යන්නේනි යන්නේනි
ඒක චට්ටිත් ඒ විදියමයි. එතනින් එහා පද ඉතින් මතක තියාගන්න තියෙන්නේ කුමාරී ශබ්දේ වගේ වර්ණගෙනවා කියලා යටින් කියලා තියෙනවා ඉස්සරහට තියෙන ටික. දීර්ඝයි ඊකාරාන්තයි.
මේ සර්වනාම නාට දැන් ආලපද තියෙනවා.
තියෙනවා. මේවා සර්වනාම කියන්නේ කිතක නාම. සර්වනාම වගේ තුන් ලිංගුවේ වර්ණගෙනවා මිසක් මේවා සර්වනාම නෙවෙයි. ගච්ඡන්තියා.
තියා.
නැති නෙවෙයි. රස්ව වෙනවා. ගච්ඡන්තියා. බහුවචනෙදි ගච්ඡන්තීනම් දීර්ඝයි.
වටනාවේ ගච්ඡන්තී
දීර්ඝයි. දීර්ඝය. ඔව් ඊකාරාන්තයි. කුමාරී ශබ්දයේ වගේ. ඒව හරි. බහු දීර්ඝයි ඒව. කොතනද? බහුවචනේ කෙටි. බහුවචනේදි ගච්ඡන්තියෝ. ඒක හරි. ඒක දීර්ඝයි.
ඒක තී කියලා නිකන් තියෙනවා.
දීර්ඝයි ඒක.
කුමාරී නදී ශබ්ද සමානයි.
ඔය එක මත දැන් කුමාරී ශබ්දේ බලා ගන්නකො. එතකොට ඒ තියෙන රටාවට වර්ණයක් ඉන්නේ කියලා බලා ගත්තා. නපුංසක ලිංග කොටස තික්මට කියමු බලන්න නේද? එතකොට ඉතිරි කොටස පුල්ලිංග වගේ මේකත් මතක තියාගන්න තියෙන්නේ පුල්ලිංග එක වගේමයි මේකත් වර්ණගීම වෙන්නේ. කුලයක් පවුලක් හරි වගේ අපි කියමු. යන්නා වූ පවුල ඔන්න කුලය ඔන්න කුලයක් යනවා ගමකින් යන්න යනවා. එතකොට ගච්ඡං කුලං කියලා අපිට කියන්නේ ගච්ඡං කුලං යන්නා වූ කුලය. ඔව් ගච්ඡ කියලා දෙන එක ගච්ඡං කියලා ඒව හදා ගන්නවා. අදාගෙන ඇති කොට දෙන්නේ නේද? අනිත් ආයස්මතුල්ලා මේ හදාගත්තා මේ ආයස්මත් මේ පොතක් අරගෙන වැරදි තියෙනවා ටික හදාගත්තා. හරි. ගොඩක් තියෙනවා වැරදි.
අතන මේ අංගපණි බහුවචනේ අංගමේ නම්බුතේ කී කපලා මේ
ඔව් ඔව් හරි ඉතිරි ටික තව පොඩ්ඩක් කියවමු බලන්න අපි කවුද විනේ විසුද්ධිය ඇස්ම 48 කියලා පටන් ගන්න තැන ඉන්න
38 මුල්ලිංග යෙහි පඨම ඒක වචනයෙන්ද යමි යන්නේ යන අර්ථ දෙකක් එදී රැකී මේ විසේ සත්‍යන්තෝ ගෝණං අරති යන්නා ගුණ විනය රෝගාමං සත්‍යන්තෝ රෝද
නෑ නෑ රෝදති
රෝදති
හා
මීමට
නෑ නෑ මීටම ඔව් පොඩ්ඩයි ඉන්න හරි මේ වාක්‍ය දෙකක් අපි ලියමු බලන්න කවුද ගෞතම වංශාස මේක තියෙනව නැතුව අපි වෙනස් එකක් ලියමු මේවා ඉතින් කියවලා හුරුයිනේ නේද ටිකක් සිංහලෙකට ඉඩක් තියලා අතීතයක් ඉන්නේ නැහැ තේන්න නේද? ගැලපෙන්නේ අතීතාර්ථය. කොහමද අතීතයෙන් කිව්වොත්?
අම්මා කඩේට යන ගමන් නේ අපිට යන ගමන් කඩේට
ගියා. ඔව්. එතකොට ඒක මේ අතීතාර්ථයක් ඉන්නේ නැහැ. අර ක්‍රියාව කරන අතරෙදී මේක කළේ. අතීතාර්ථයක් කියන්නේ ඒකට. මොකද දැන් ඒ සිදුවීම වෙලා ඉවරයි කියන කතාව හරි. නමුත් අර ක්‍රියාව සිද්ධ වෙද්දී ඒ අවස්ථාව ගත්තම ඒකට කියන්නේ නැහැ මේ පූර්ව ක්‍රියා හෝ එහෙම කතාවක් කියන්නේ. පැහැදිලි නේද කතාව? මොකද ඒ අවසන් ක්‍රියාව ඉවර වෙන්න කලින් යම් ක්‍රියාවක් කළා නම් ඒකට තමයි කියන්නේ පූර්ව ක්‍රියා කියලා. මේක එහෙම අර්ථයක් නෙමෙයි තියෙන්නේ. අර කටයුත්ත කරන අතරෙදිම කරපු වැඩක් මේක. පැහැදිලි
නේ?
වර්තමානයෙන් කියලා කියන්නේ මේ අවස්ථාවේදී ඒක අතීතයට ගිහිල්ලා. හැබැයි අර ක්‍රියාව කරන අවස්ථාවේ කඩේට යන ක්‍රියාව කරන අතරෙදී ඒ ක්‍රියාව කරන වෙද්දී මේක අවසන් වෙලා නැහැ. ටික ලියා ගන්න ඉක්මනට මේ ලියන් ටික ඉක්මනට ලියා ගන්න.
ඔව් නියමින් කතා කරන්නේ
මිත්‍ර ක්‍රියාවට. ඒක ලියාගෙන ඉතිරි ටිකත් අපි ඉක්මනට කියාගෙන යමුද? අරියචිත්තයස්ම කියමු බලමු ඉතිරි ටික. ජිනත්‍රයස්ම කියවමු. ඒ කතාව මොකක්ද ඒ කිව්වේ? මේක නාම පදයක් විදියට යෙදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නාම විශේෂණයක් විදියට මේ කිතක පදේ යෙදෙන්නත් පුළුවන්. එතකොට මේ කිතක පදවල මේ වෙනස තියෙනවා කියලා අපි හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. නාම පදයක් විදියට ඇතම් තැනක යෙදෙන්න පුළුවන්. ඇතම් තැනක නාම විශේෂණ පදයක් විදියට යෙදෙන්නත් පුළුවන්. දැන් මෙතන ඊළඟ කතාව නම් කියන්නේ ඔහු ගමට යන්නේ කියන තැන්වල අර්ථ ක්‍රියාවක් විදියට යෙදලා තියෙන්නේ. එහෙම යෙදෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඔහු ගමට යන්නේ හඬයි. පැහැදිලි නේද? එතකොට ඒ තැනක ඔහු ගමට යමින් හඬයි කියලා කියන්නත් පුළුවන්. ඒ වුණාට සිංහල භාෂාවේදී නම් ওই දෙකේ අර්ථ දෙකක්. පැහැදිලි නේ? ඒ කියන්නේ ක්‍රියා රූප දෙකක්. ඔහු ගමට යමින් හඬයි. ඔහු ගමට යන්නේ හඬයි. පොඩි වෙනසක් තියෙනවා ඒක. ටිකක් හිතලා බලන්න තව ටිකක් දැන් ඔය කියපු විස්තර අන්න. හරි. සිංහලයේදී අර යමින් කියන පදේ ස්ත්‍රී පුරුෂ ભેද යනවා වෙනස් වෙන්නේ නැහැ. වර්ණගින්නේ නැහැ සිංහලයේ. ස්ත්‍රිය ගැන කිව්වත් ඇය ගමට යමින් හඬයි. නමුත් සිංහල භාෂාවේදී ඔය අර්ථ ක්‍රියාව කියන එක ඔහු ගමට යන්නේ හඬයි. ශ්‍රී ලිංගයේදී නම් ඇය ගමට යන්නේ හඬයි. වෙනසක් වෙනවා නේ. පැහැදිලිනේ. පාලියේදී ඒක වෙනස් වෙන්නේ නැහැ. පාලි භාෂාවේදී මේ දෙකම එකම රූපයෙන් තියෙන. හරි. හරි. කියාගෙන යමු බලන්න පුතේ.
නාරි වත්තං පජන්ති අසති. ස්ත්‍රිය වත් විසමින් විනාසේ. ඊට විසමින් යන අර්ථය ඇති පජන්ති යන චිත්තෙන්නේ නීදේ. ඒ සිංහලේ යමින් විසමින් යනාදී නිරු වශයෙන් විනාස කිරීමට ආකාරයක්
නැත්තේ. හරි. පැදිලිනේ කියන කතාව නේද? සිංහල භාෂාවේදී මේ මිශ්‍ර ක්‍රියාව ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග කියලා ලිංගව අනුව වෙනස් වෙන්නේ නැහැ. පිසමින්, දුවමින් ඒක ඒ විදිහටමයි මොන ලිංගයට අයිති පදයක් එක්ක වුණත් යොදාන්නේ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි දැන් මම අර කලිනුත් කිව්වේ. හරි. ඉතින් ටික එහෙනම් අර විචිත්තාසම කියමු බලන්න.
සම්පද
සබ්දේ හා සමාන ලෙස
වරදැකින
අනි
ඉවන්ත ගුණ අරන්ත හරි ඉතිරි ටික එහෙමනම් අරිය විලාසයස්ම ටිකක් කියමු බලන්න. මේ සිල්
එතකොට ඒ තියෙන්නේ ඒකවචන බහුවචන පද දෙක. ගච්ඡමානෝ කියලා කියන්නේ ඒකවචන පදේ, ගච්ඡමානා කියලා කියන්නේ බහුවචන පදේ, බුද්ධ ශබ්දය වගේ. පැහැදිලිනේ? ගච්ඡමානෝ ගච්ඡමානා ගච්ඡමානං ගච්ඡමානි ඒ විදිහට වර්ණගෙනවා කියන එකයි මේ කියන්නේ. හරි.
ඉතිලිංගේදී වන්ත සම්පේමේ ගච්ඡමානා ගච්ඡමානා ගච්ඡමානායෝ.
ඔව් ඒකේ අර අවසාන පද දෙක ඇත්තරම ටිකක් ලං වෙලා මේක යෙදුනා නම් හොඳයි. මුල් පදේ ඒක වචනයි, ඉතිරි දෙක බහුවචනයි. ඒක නී වෙන්න ඕනේ. හදාගන්න ගච්ඡමානානි අවසානික. චිත්ත ශබ්දේ වගේ.
ආදී වශයෙන් චිත්ත ශබ්දේ නන්දරකේ. අන්ත යන්නේ අවසන් වුවත්, මාන යන්නේ අවසන් වුවත්, අත්‍යයන් කියන්නේ
නැහැ. හරි. ගච්ඡන්ත කිව්වත්, ගච්ඡමාන කිව්වත් පද දෙකේ අර්ථේ වෙනසක් නැහැ. ගච්ඡන්තෝ පුරිසෝ කිව්වත්, ගච්ඡමානෝ පුරිසෝ කිව්වත් අර්ථය වෙනසක් නැහැ, සමානයි. පැහැදිලිනේ. ඊට පස්සේ ගච්ඡමානා ඉත්‍ති කිව්වත්, ගච්ඡන්ති ඉත්‍ති කිව්වත් මේ වගේත් වෙනසක් නැහැ. හරි. එහෙමනම් ඉතිරි ටික කවුද කියවන්නේ? සුගත වංශාවසම කියමුද? අතලිස් නමය.
මේ කිතකන්ත පදයන් අන්‍ය නාමයන් හා යෙදෙන සැටි මෙසේ කුල්ලින් වේවි.
ඒක අපි හැමෝම කියමුද? වඩා හොඳයි නේද? දවතන් ဒုတိය බහුවචනේ නේ. ඒක කොහොමද කියන්න ඕන? ဒုတိය බහුවචනේ. පබෝධානන්දයස්ම තිට්ඨන්තේ ගෝණී කියලා කියන්න ඕන. එහෙම වුණොත් සිටින ගොනුන්. හා. හරි. කියමු බලන්න එහෙනම් තතිය බහුවචනේ.
තිට්ඨන්තේ රේවි විත්තමේ
තිට්ඨතෝ
තිට්ඨතෝ තිට්ඨතස් ගෝණනස් සිටින ගුණාට
ඒ චතුත්ති චට්ටි දෙකටම අර්ථයකට දීලා දීන්නේ. තිට්ඨතෝ වෙන්නත් පුළුවන්, තිට්ඨන්තස්ස වෙන්නත් පුළුවන්. තිට්ඨතෝ ගෝණස්ස, එහෙම නැත්නම් තිට්ඨන්තස්ස ගෝණස්ස. එතකොට ඒකේ තේරුම සිටින ගුණාට වෙන්නත් පුළුවන් චතුත්තියේ දිනා. සිටින ගුණාගේ වෙන්න පුළුවන් චට්ටියේදී. හරි. තිට්ඨතං
තිට්ඨතං
ඕ පංචමිය නේද? හරි. තිට්ඨතා ගෝණා.
හරි බහුවචනේ ඉන්නේ.
එනවා ඉස්සරහට ඊළඟට කියලා තියෙන්නේ. සිටින ගුණා කෙරෙන්. තිට්ඨතං ගෝණානං. එහෙම නැත්නම් තිට්ඨං තානං ගෝණානං. මේ දෙකම යෙදෙනවා චතුත්ති චට්ටි බහුවචනේදී. තිට්ඨන්තානං ගෝණානං වෙන්නත් පුළුවන්, තිට්ඨතං ගෝණානං වෙන්නත් පුළුවන්. ඔන්න ඔය පදේ විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඒ වෙනස් වෙන තැන් ගැන මම කලිනුත් කිව්වා. තෝ තීතා කියලා කොටස් ටිකක් ඉනවා. සස්නි නා සා ස්මි නා ඒ කියන්නේ චතුත්ති සප්තමි තතිය මතක ඇති අන්ත කොටසට අන්ත කොටස අයින් වෙලා මෙන්න මේ විදිහේ කොටසක් අලුතින් එකතු වෙනවා කියලා මම කිව්වා. මේ විභක්ති ප්‍රත්‍යයක් පිටිපස්සෙන් තියෙනවා. සයන්න තියෙන තැනක සයන්න වෙනුවට සයන්න සහ උන්ත කොටස දෙකම වෙනුවට තෝ කියලා ප්‍රත්‍යයක් එනවා, කොටසක් එනවා. එතකොට ගච්ඡන්ත කියලා තිබුණා නම් ගච්ඡන්ත ස කියලා කොටසක් එකතු වෙනවා චතුත්ති චට්ටි වල ඒක වචනේදී. එතකොට උන්ත ස කියන දෙකම වෙනුවට තෝ කියලා කොටසක් එකතු වෙනවා. එතකොට ගච්ඡතෝ කියලා පදයක් හැදෙනවා. හැදෙන්නේ. එතකොට සප්තමී ඒකවචනයේදී ගච්ඡති කියලා පදයක් හැදෙනවා. තතිය ඒකවචනයේදී ගච්ඡතා කියලා පදයක් හැදෙනවා. මේ ටික මතක තියාගන්න. මේ විදිහට සූත්‍රයක් තියෙනවා පච්චයනින්. ඒවත් දැනට අවශ්‍ය නැහැ. තෝතිතා සස්මින් නාසුපිච. තෝතිතා සස්මින් නාසු. සාස්මින් නා කියන විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් කියනවා නම් ඒ පිළිවෙලටම ඒ විභක්ති ප්‍රත්‍ය පිළිවෙලට තෝ තීතා කියලා ආදේශ ටිකක් වෙනවා. මේ විභක්ති ප්‍රත්‍යත් එක්කම ඒකත් එක්කම තමයි අර අන්ත කොටසට මේ ආදේශ වෙන්නේ. එහෙම මතක තියාගන්න. ඒවා වැඩිදුර අපිට පස්සේ කතා කරලා හැකියි. දැනට ඔහොම කෙටියෙන් මතක තියාගන්න. එතකොට අර පද හදාගන්න මෙහෙම එකක් තියෙනවා කියලා මතක් වුණාම හදාගන්න ලේසිනේ. හරි. නිකමට මතක තියාගන්න. මේ කිතක පදවල මේ වගේ.
හැමෙන්නේ.
දැන් අන්ත ප්‍රත්‍ය වෙනවට මේ. අන්ත ප්‍රත්‍ය තියෙන තැනක. අන්ත ප්‍රත්‍ය
තියෙන.
ගුණවන්තු එකේදීත් මම ওই කතාව කිව්වා. අන්තු හෝ අන්ත.
මේ ඕනේ තමයි ප්‍රත්‍යගත.
හැම එකෙම වෙන. ඒ නිසානේ ගුණවතා, ගුණවතෝ, ගුණවති කියලා පද හැදෙන්නේ. චක්කු මා කියන පදෙත් එහෙම තමයි. චක්කු මතෝ, චක්කු මතා, චක්කු මති කියන විදිහට හැදෙනවා. පචන්ත ශබ්දේ තතිය ඒක වචනේ පචතා. චතුත්ති ඒක වචනේ පචතෝ.
එතකොට
පංචමීත් පුළුවන්. ඔව්. දැන් ඒකෙදි මේ නා ආදේශයක් වෙනවනේ පංචමියට.
ඒක තමයි.
ඔව් ඒකත් දාගන්න.
දෙකටම යනවා කියන්නේ.
මෙතනින් දා ගන්න තතියා පංචමී කිය.
ඔය ඕවත් එක්කලාම ඊට අමතරව එනවා.
ඔව් ඔව්. අර කලින් කියපු උස්මා ඒ ප්‍රත්‍යවලට අමතරව මේ ටික හැදෙනවා කියන එකයි අර්ථය. ගුණවන්තස්ස කියලා පදයක් දැන් ගච්ඡන්තස්ස ඒ වගේ පද හැදෙනවනේ කොහොමත්. වන්තු මන්තු ප්‍රත්‍යව ඒ තීද්දිත් හැදෙනවා. දැන් මේ කියන කිතක පදවලදීත් ඒ විදිහේ සාමාන්‍ය පදේ හැදෙනවා. පචන්තස්ස එහෙම පදයක් හැදෙනවා. ඊට අමතරව පචතෝ කියලා පදයක් හැදෙනවා. පචතෝ පචන්තස්ස කිවෙන්නේ කිවකි ගුණවන්තු එකෙක් කිව වෙටි. ඒක නෑ විලාවේ නිින්ද ගින් ඉන්නේ ඇති. මේ තියෙන්නේ චතුත්ති සත්තමී තතියා මෙතන ඇල ඉරක් ගහලා පංචමී කියලා දාගත්තා. තතියා පංචමී ඒ කියන්නේ මේ ඒ ගච්ඡන්ත ශබ්දයේම තියෙන පද ටික තමයි මේ කිව්වේ. ගච්ඡන්ත ශබ්දයේ චතුත්ත්‍ය හැදෙද්දි තෝ කියලා කොටසක් එකතු වෙනවා. ඒකයි කිව්වේ. හරි. හරි. ඉක්මනට මේ ටික කියාගෙන යමු එහෙනම් නේ. ඉතින් ටිකක් හරි. කොතනද නැවතුනේ? හරි. තිට්ඨතං ගෝණානං කියන එක කිව්වා අපි නේ. සිටින ගොණුන්ගේ තිට්ඨති ගෝණේ සිටින ගොණා කෙරෙහි ශ්‍රී ලිංගයේ ඒ ටිකත් කියන්න. ඒක නිසීදන්තින් නාරින් කියලා හදාගන්න. ඔව් එතන කෙටි. ඔය රටාව හොඳට අල්ලා ගන්නයි තියෙන්නේ. ඉතින් ඒකේ මහා ලොකු දෙයක් නැහැ. අර කලින් කියපු ඒ පද විදියම තමයි. තමන්ට හොඳට මතකයි නම් ගුණවන්තු ශබ්දය වගේ. එතකොට ගුණවන්ති කියලා ඒ වගේ ඒ පද අපි කතා කරගෙන ගිය විදි මතකයි නම්. ඉතින් මේකේ මහා ලොකු විශේෂත්වයක් නැහැ. ඒ රටාවමයි ඒ විදියමයි. දිනේනේ. එතකොට කුමාරී ශබ්දය වගේ මේකේ වර්ණ නැගීම තියෙනවා. නාරි කුමාරී ඒවා. තරමාර ගුණවන්ති කියලා පදයක් ගැන අපි කතා කළා. ඒ ගුණවන්ති ශබ්දයේ විදිහමයි මේකෙත් කරන්නේ කියන්නේ. හරි. ඉතින් ටිකක් කියමු බලන්න.
නපුස්ස වලින්ගේ විචාරා මුලනාද වාසය කරන කොවසාන කුලයයි. ඉලියන්තානි කුලානි වසන කුලයෝ
එක විහෙරතෝ කුලස්ස කියලා හදා ගන්න
ඕනේ.
ඔතෝ කියලා හදා ගන්න.
කුලයට ගන්නේ කුල වෙන්නේ
කුලය.
යුරට
දැන් ඔක්කොම මාරු කර ගන්නවා. හරි වැඩි වෙන්න. යුරට දැන් කුලය කියනවා එක්කෝ නේද? හරි. තව පොඩ්ඩක් ඉතිරි වුණා. ඒ ටිකත් කියමු.
ඉතිරි විපත්ති වල
ඔන්න ඔක්කොම ටික කියලා නැහැ. ඉතින් ඉතිරි ටික තේරුම් ගන්න ඕනේ. නේද? ඉතින් මේකේ මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න. ටිකක් ඉතින් වැඩි ප්‍රමාණයක් මෙතන කතා කළා. පිටු ගාන වැඩි වුණාට එකම වගේ කාරණා ටිකක් මේ කියන්නේ. ඒ ටික හොඳට බලාගන්න මේකේ තියෙන වෙනස්කම් මොනවද කියලා හොඳට මේකත් මේක ගලපලා බලන්න ඕනේ. එතකොට මේකේ ලොකු අපහසුාවක් නැහැ එතනම. ඉතින් මේ ටික අපි හොඳට හුරු කරගත්තොත් මෙතනින් ඉස්සරහට ඒ තියෙන කාරණා අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටික ටිකක් හොඳට බලලා තියාගන්න. ඊට පස්සේ මේක යෙදෙන විදි කීපයක් ගැන තියෙනවා. ඒ ටික අපි ඉක්මනට මේ වාක්‍ය හතරෙන් අපි බලාගෙන යමු. කොහොමද මේක මේ වගේ පදයක් යෙදෙන්නේ කියලා නේ.
ඔතරයි සම්මත මේකේ සරිස්මින් නාගියන කේදී එකේ උදාහරණයක් කියනවා නම් මේ තකියාවේ
මේකටද
එහෙමයි තමයි නා කාවෙන්නේ
පචත ගච්ඡත
තෝරික නා දැන් අර
නා විනුවට නා කොටස අයින් වෙනවා
අනේ දැන් නා වෙන මේ
ඒක ඉන්නේ
නා
එහෙම එකක් නාමයක් කරගන්න කියලා නෝ කිව්වේ නේ. මෙහෙමනේ දැන් ගච්ඡන්ත පච
ශබ්දේකම
ගච්ඡන් තේන කියලා. දැන් බුද්ධ ශබ්දේ නා කොටසක් එකතු වෙන්නේ නෑනේ
නේ. එහෙමයි.
කොහොමද පදේ හැදෙන්නේ?
බුද්ධේන.
ආ බුද්ධේන. නාහට ඒන කියලා ආදේශයක් වෙනවා.
නා කියලා කලින් දී වහගෙන
මේ කියන්නේ නා කියලා කිව්වේ විභක්ති ප්‍රත්‍ය.
එහෙමයි.
සී යෝ අං යෝ නාහි කියන තැන නා යන්න. ඒ නා යන්න හැම තැනම ඒ විදිහටම තියෙන්නේ නැහැ. සමහර තැනක වෙනස් වෙනවා කියලා මම කිව්වා. දැන් අග්ගී ශබ්දයේදී වගේ නා කියන ප්‍රත්‍යය ඒ විදිහටම යෙදෙනවා. අග්ගිනා කියලා. බුද්ධ ශබ්දයේදී වෙනස් වෙනවා. ඒන කියලා ආදේශයක් වෙලා බුද්ධේන කියලා පදේ හැදෙන්නේ. පැහැදිලි වෙන්නේ නේද? හා. එතකොට දැන් මෙතනදී වෙන්නේ මේ ගච්ඡන්ත ශබ්දවලදී මේ ඒන කියන ආදේශය වෙනවා බුද්ධ ශබ්දයේදී වගේ. ඒ නිසා තමයි එක පදයක් හැදෙනවා ගච්ඡන් තේන කියලා. ගච්ඡන් තේන. ඊට අමතරව මේ ඒන කොටස ආදේශය වෙන්නේ නැතිව මේ නාහට කෙලින්ම තායන්නක් ඇවිල්ලා ගච්ඡතා කියලා පදයක් හැදෙනවා. එතකොට මේ දෙකේම අර්ථය සමානයි. ගච්ඡතා ගච්ඡන් තේන. එහෙනම් ඒක ක්‍රියාපද නෙමෙයි මේවා කිතක.
එහෙමයි.
කිතක නාම.
ගච්ඡතා පුරිසේන කියන්න.
හරි. ගච්ඡතා පුරිසේන කියන්නත් පුළුවන්. ගච්ඡන් තේන පුරිසේන කියන්නත් පුළුවන්. හරි.
පත්‍රු ඒක වචනින් හරි බෝ වචනින් හරි දෙන්න මෙන්න කිතකන්ද පදයක් ඒක දෙනක යමින් කියන එකත්
අනිවාර්යෙන්ම ඒ ඒ විභක්තියෙන් ඒ විදිහට තියෙන්න ඕනේ. ඒ උදාහරණ අපි මෙතන කතා කරද්දි තේරෙනවා. හරි අපි පළවෙනි එක කියමු බලන්න. පළවෙනි වාක්‍ය ටිකක් සද්දෙන් නිදිමත තියන යන්නත් එක්ක.
පචන්තෝ
මනසිකා
හසති.
තේරුම කියමු බලන්න විනේ විසුද්ධිය ආයස්ම.
පචන්තෝ මනසිකා හසති. යන්නා මාව දැක පිනා.
සිනාසෙයි. හරි. දැන් ඔතනදී පචන්තෝ කියන පදේ විශේෂණ පදයක් විදිහටද ගිහින් තියෙන්නේ නැහැ. වාක්‍යයේ කර්තෘ පදේ විදිහට. පැහැදිලි නේද? එතකොට නාම පදයක් විදිහටයි මෙතන යෙදিলা තියෙන්නේ. පැහැදිලි නේද? ඔන්න නාම පදයක් විදිහට මේ කිතක පදේ යෙදෙන අවස්ථාවක්. ඒ වගේ යෙදීම් තියෙනවා. එතකොට මේක නාම පදයක් විදිහට මෙතන යෙදিলা තියෙන්නේ. තව ගැටලු තියෙද? හරියට නේද? ඉතින් දෙවෙනි එක අපි කියමු බලන්න කවුද ගෞතම වංශය.
පචන්තෝ පුරිසෝ මන් දිස්වා හසති.
හරි අමාරු වාක්‍ය නේද?
තිසන්නාව පුරුෂයා මා දැක සිනාසෙ.
එතකොට ඒකේ වෙනසක් තියෙද කලින් එකේ මේකේ? වෙනසක් තියෙනවා කියන වාක්‍යයේ අර්ථය කියන විදිහේ පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් ওই විශේෂණ පදයක් කියাদি ඌ කියන පදේ වගේ දාලා අපි කියන්නේ බොහෝ විට. තේරෙනවද? යන්නා ඌ මිනිසා කියලා කියাদি අපි තේරුම් ගන්න ඕන මේ අර මිනිසා කියන පදේට විශේෂණව තමයි මේ යන්නා ඌ කියන පදේ යෙදෙන්නේ. පැහැදිලි නේද? යන්නා ඌ මිනිසා. එහෙම නැත්නම් යන මිනිසා කිව්වොත් අපි දැනගන්න ඕන මේ පද දෙකම එක විභක්තියෙන් තියෙන්න ඕන මේ දෙක විශේෂණ විශේෂ සම්බන්ධයක් තියෙන පද දෙකක් කියලා. පැහැදිලි නේද? යන්නා වූ මිනිසා එහෙම නැත්නම් යන මිනිසා කියලා අපි කියනවා නම් ওই දෙක විශේෂණ විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒ මිනිසා කියන පදේ විස්තර කරන්න තමයි යන, එහෙම නැත්නම් යන්නා වූ කියන පදේ දැම්මේ. එහෙමනම් ඒක විශේෂණ පදේ කියලා අපි මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මේ විශේෂණ පදයක් විදියට අපි දැන් කතා කරපු විදිහේ මේ කිතක පදයක් යෙදෙනවනම්, අපි දැන් මේ කතා කරපු විදිහේ වර්තමාන කිතක පදයක් යෙදෙනවනම් විශේෂණ පදේ විදියට, නාම විශේෂණයක් විදියට මේක යෙදෙන්නේ. අපි අර කලින් කිව්වා තුල්‍යාධිකරණ භින්නාධිකරණ කියන කතාවක් කිව්වා. මේක භින්නාධිකරණයක් නොවේ නං, එහෙම නැත්තම් ඒ කියවෙන විශේෂ පදයේ අර්ථය ඒ ලිංග විභක්ති වචනම නම් මේක යෙදෙන්නේ ඒ තැනකදී තුල්‍යාධිකරණයි කියලා අපි කිව්වනේ. එතකොට අන්න ඒ විදිහේ තුල්‍යාධිකරණ විශේෂණ විදියට යෙදෙන්න පුළුවන් තව පද ටිකක්, පද වර්ගයක් තමයි මෙන්න මේ කිතක පද කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ වර්තමාන කිතක පද තුල්‍යාධිකරණ විශේෂණ පද විදියට යෙදෙන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ දෙවෙනි තැනදී මේ යෙදিলা තියෙන්නේ තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විදියට. ලිංග විභක්ති වචන කියන තුනට අපි කිව්වා අධිකරණ කියලා. එතකොට අන්න ඒ කියපු ලිංග විභක්ති වචන කියන තුනෙන්ම විශේෂ පදයට සමානව තමයි මෙතනදී මේ විශේෂණ පදේ යෙදিলা තියෙන්නේ. එතකොට මතක තියාගන්න තියෙන්නේ තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විදියට යෙදিলা තියෙන එකට උදාහරණයක් තමයි දෙවෙනි වාක්‍ය. තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විදියට කිතකයක් යෙදෙන අවස්ථාවකට උදාහරණයක් දෙවෙනි එක. පැහැදිලි නේනේ? අපි යෝග ස්ත්‍රියක් ගැන නම් කිව්වේ කොහොමද වාක්‍ය ලියන්න ඕන? අපි හිතමු කන්‍යා, කන්‍යා එහෙම නැත්නම් වනිතා කියලායි තියෙන්නේ. වනිතා මන් දිස්වා හසති කියලා තියෙන්නේ. එතකොට පිසින්නා ඌ වනිතාව කියලා අපි කියනවා නම් කොහොමද කියන්න ඕන? කොහොමද? හරි. එතකොට පචන්ති වනිතා මන් දිස්වා හසති. අන්න එහෙමයි කියවෙන්න ඕනේ. මොකද ඊකාරාන්තවයි මේ පදේ හැදෙන්නේ කියලා අපි කලින් කිව්වා. තේරුණා නේද? එතකොට ගච්ඡන්ත වගේ શબ્දයක් ශ්‍රී ලිංගයට දාද්දි ගච්ඡන්ති කියලා පදේ හැදෙන්නේ ඊකාරාන්තව. පැහැදිලි නේද? ඒකත් මතක තියාගන්න ඕන. මේ වර්තමාන කිතක පදවල අන්ත කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙන ඒවා ශ්‍රී ලිංගයට හරවද්දි ඊකාරයක් කෙලවරට එකතු කරනවා. දැන් මාන කියලා තියෙන ප්‍රත්‍යයක් ශ්‍රී ලිංගයට හරවද්දි ඊට લેසි ඒක ආකාරාන්තවයි හදාගන්න. ගච්ඡමානෝ පුරිසෝ කියලා තියෙන එක ශ්‍රී ලිංගයට හරවන්නේ ගච්ඡමානා වනිතා කියලා. පැහැදිලි නේද? ඔකේ හොඳම දේ මේ වගේ වාක්‍යයක් අරගෙන විභක්ති ඔක්කොටම දාලා ලියාගන්න. ඊට පස්සේ ඒ ටික ඔක්කොම ශ්‍රී ලිංගයට දාලා ලියන්න. ඊට පස්සේ නපුංසක ලිංගයටත් දාලා ලියන්න. හොඳ අභ්‍යාසයක්. එහෙම කරලා නිකන් කියවන්න කීප වතාවක්. එතකොට ওই ටික ගැටලු ටික විසඳෙනවා. එහෙම කරන්න නම් කියන්න පුළුවන්. අර්ථයේ වෙනසක් නැහැ.
හරි. මානානි කියනවා. හ්ම්. මානානි
කුලානි. නපුංසක ලිංගේ. එහෙමත් පුළුවන්.
කොන්ත ගැල්ල අයින් වෙලා නේ.
මොකේද?
තියෙන්නේ මානකයට
ගච්ඡන්ත කියන එකේ තියෙන අයන්න කෙලවරේ ගච්ඡන්ත කියලා නේද වෙන්නේ? ඒකට කෙලින්ම ඊයන්නක් එකතු කරනවා කෙලවරේට. අයින් වෙන්නේ නැහැ. එතකොට අයන්න තිබ්බ එක වෙනුවට කෙලවරේ ඊයන්නක් වෙනවා. එතකොට ගච්ඡන්ති වෙනවා. ගච්ඡන්තෝ පුරිසෝනි. ඊට පස්සේ මේකේ තුන්වෙනි වාක්‍යයේ සෝ භත්තං පචන්තෝ. අපි තව මොකක් හරි කියමුකෝ. සෝ භත්තං පචන්තෝ හසති කියලා කිව්වොත් එතනදී අපිට එක විදියට කියන්න පුළුවන් ඔහු බත පිසිනුයේ සිනාසෙයි කියලා. එහෙම නැතුව අපිට මේ ඒ සිනාසෙයි කියලා නැතුව මේ කැලේ විතරක් කියලා නැවතුනොත් සෝ භත්තම් පචන්තෝ ඔහුබත් පිසිනුයේ වෙයි. ඔහුබත් පිසිනුයේ වෙයි. ඉතින් යා බත්තු යනවා කියන අර්ථය.
පිසන්නේ
කියවත. පැහැදිලි නේද? එතකොට එහෙම යෙදෙනවා. ඒ නිසා තමයි අපි අර හෝති කියන පදයක් වගේ ගන්න. තිසිනුයේ වෙයි. එයා බත් උයන. හරි නේද? එතකොට ඊතැනක අර්ථ ක්‍රියාවක අර්ථය වගේ යෙදিলা තියෙන්නේ. ඔහු බත් පිසිනුයේ. හරි. අවසානයේ කොන්න මිශ්‍ර ක්‍රියාවක අර්ථය යෙදෙන අවස්ථාව. කොහොමද? සෝ භත්තම් පචන්තෝ ධම්මං සජ්ජායති. තේරුම? ඔහු බත් පිසිමින් ධර්මය සජ්ජායනා කරයි. එතකොට අන්න ඒ වගේ අර්ථයනොත් අපිට කියන්න පුළුවන්. එතකොට මිශ්‍ර ක්‍රියාවක අර්ථය. හරිනේ. එතකොට එක එක අවස්ථාවේ වෙනස අපි තේරුම් අරගෙන තියාගන්න ඕන. මේ මිශ්‍ර ක්‍රියා කිතක යෙදෙන්න පුළුවන් අවස්ථා. මේ අවස්ථාවල යෙදෙන්න පුළුවන් ඒ තැන්වල වෙනස මේකයි කියලා අපි වාක්‍ය දැක්කම අඳුනගන්න ටිකක් කියවලා හුරු කරගෙන තියාගන්න ඕන. ඒ වගේ මුල් ප්‍රථම ද්විතිය දෙක විතර පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි එහෙමනම් අදට එහෙමනම් මේක ඇති අපි ඒ වුණාට පහට මංජිරිය ටිකක් කියවලා තමයි නවත්තන්නේ. එතකන් අපි පිරිවෙන් පොතත් එක පාඩමක් විතර වගේ ඉක්මනට කියවමු. මේකේ පස්වෙනි පාඩම කියලා තියෙන තැන ආස්ම කියලා තියෙන තැන කියමු බලන්න එක මොනට
අහං ආනන්දෝ කෝ අහං
මම ආනන්ද වෙමි. ඊට පස්සේ දෙවෙනියා ප්‍රශ්නයක් අහනවා. නෑ දෙවෙනියා නෙවෙයි. උන්වහන්සේමයි ආපහු ප්‍රශ්න අහන්නේ නේද?
මම
කවුද?
මම ආනන්ද.
ඒකට උත්තරේ දෙන්නේ දෙවෙනියා. කොහොමද?
ආනන්ද.
ඔබ වහන්සේ ආනන්ද ආනන්දයි. හොඳෙන් ආයස්ම අහනවා නම් කොහොමද කියන්න ඕන? දැන් ආයස්ම ඔබ කියනවා නම් තමන්ගේ නම දාලා කියනවා නම්
අහන්න ඕන.
හා.
කොහොමද?
ඊට පස්සේ අහනවා කොහොමද කවුද? එතකොට අනිත් අය උත්තර දෙනවා ගෞතම වංශය. හරි. එහෙමයි. හරි.
අන්නන්දු නන්ද
ඔබ වහන්සේ නන්දයි. ඔබ වහන්සේ කවුද? නන්ද විමි.
සෝ නන්දෝ
හරි.
එතෙමේ නන්දයි.
ඔව්. ඒ නන්ද ස්වාමීන් වහන්සේයි.
කොසෝ. එතෙමේ කවුද? එතෙමේ කවුද? නන්ද ස්වාමීන් වහන්සේ කවුද?
නෑ නෑ. එතෙමේ කවුද?
එතෙමේ කවුද? සෝ නන්ද. එතෙමේ නන්දයි. Thank you.
නිසා.
හරි. තේරුම මයං අපි සිස්සා ශිෂ්‍යයෝ අපි ශිෂ්‍යයෝ විමු කියන එක තමයි. කේ කවුද මයං මයං කිය අපි අපි කවුද කියලා නිදිමත වෙලා විදිහ හිවත් මාරු වෙනවා නේද කමන්නේ හරි අර්ථය හරි අර මොල් ටිකේ තේරුම අපි කියලා නවත්තු. අර කවුද? අර කියන එක බහුවචනින් ඔවුන් කියලා ඉන්නවා.
අර කවුද?
හරි. ඊළඟට තේජානන්ද ඉක්මනට කියමු වෙලා ගන්න. කොතේරුම් කිව්වනේ? උත්සාහයක් ගන්න ඕන. අයම් කියලා කියවේ ඉම ශබ්දයේ ප්‍රථම ඒක වචනේ. අයම් මේ කෝ කවරෙද්ද? කෝ අයම් මේ කවුද? බහුවචනේ. බහුවචනේටි ඒකයි. මෝහු කවුරුද?
මයං මනුස්සා. අපි මනුස්සයෝ. කේ මයං? මෝ අපි.
ඈ අපි
කේ මයං? අපි කවුද? අපි කවුද? තුන්නේ මනුස්සා. තොපි මනුස්සයෝ.
හරි.
අහං මනුස්සා.
ඇති ඇති
මනුස්සෝ.
ඇති ඇති කිව්වේ නෑ නේ. කියන්නේ කින්ද? ශිෂ්‍යයෙක්. නුඹ ශිෂ්‍යයෙක්. සෝච සිස්සෝ. ඔහුද ශිෂ්‍යයෙක්. නෑ නෑ නෑ. හරි. උඹලා ශිෂ්‍යයෝය. ඇති ඇති ඇති. නෑ තේ. සෝ කියන්නේ හෙතෙම, තේ කියන්නේ කි බහුවචනේ. ඔව්හු. වරු. එහෙම නැත් තියෙන්නේ. තේ ආචර්යා කියලා බහුවචනෙන් ඇත්ද? න අහං ආනන්දු.
න අහං ආනන්දු. මම ආනන්ද
නෝ වේ. ඊළඟට
සම්.
සෝභිතෝ නොබ සෝභිත
නුඹ
නුඹ නුඹ සෝභිතය නාකං සුමනෝ නුඹ සුමනෝ නෙවේ
සුමන නොවේ
මෙන නොවේ අයං ආචාරියෝ මේ ආචාරි ආචාරියාය
මේ ගුරුවරයෙක්
ගුරුවරයි න අයං ආචාරියෝ මේ ආචාරියෙ මේ ගුරුවරයෙක් නෙවේ
හරි ඇති ඇති
ඒක
අපි පස්සේ කියව ගන්නවා නේද?
හරි.
පාඨ මංජරිය බලාගෙන යමු නේද? ඒක ගන්න. තාපස ශබ්ද ඔව්. පුරිස ශබ්ද.
අපේ අන්තිම
ප්‍රශ්න ඔක්කොම කතා කරන්න වෙලාව මදි වෙයි. අපි මේ පාඩම කතා කරන් යමු දැන්. ප්‍රශ්න ඊළඟ දවසේ අහමු.
සෝ සුමේද පඬිතෝ සබ්බ කිප්පේසු නිප්පත්තිං අත්වා
නිප්පත්තිං වෙන්නේදී නේද?
නිප්පත්තිං අත්වා ඊරේ.
හරි.
කෙතෙම සුමේද පඬිතයෝ
එහෙම කියන්නේ නැහැ අපි. විශේෂණ පදයක් විදිහට ඊදිලා තියෙන්නේ. සෝ සුමේද පඬිතෝ.
ඉසේ
ඒ
සුමේද පඬිතෝ
ඒ සුමේද පඬිතුමා
පඬිතුමා සියලු සිද්ධාස්ත්‍යයන්
එතකොට සත්තමියෙන් තියෙන්නේ සත්තමී බහුවචනේ
සියලු සිද්ධාස්ත්‍යයන්
හි සියලු ශිල්ප ශාස්ත්‍රයන් හි නිප්පත්ති කියලා කියන්නේ නිමාවට
නිමාවටම
පත්වා කියලා කියන්නේ
පැමිණ
වාසය කරයි වර්තමාන කාලයි හරි
තස්ස තරුණ කාලේ
ඒව
මාත මාතා කෙතරෝ කාලං අකංසු
කාලං අකංසු කියලා කියන්නේ කලුරිය කාහ කියන එකයි අර්ථය හරි
තස්ස
එතුමාගේ
තරුණ කාලේ
ඒව එතකොට ඒව කියලා කියන්නේ නිපාත පදයක් අවධාරණ අර්ථයයි
කාලේ යන කාලේම මාතා පිටරෝ මෞපිය දෙවර
ඔව් මෞපියවරු
කාලං කාලං අකංසු කාලේ
කලහ හරි ඊළඟ එක
අදසරව මාතා පිටුණ ගණත සාලිකෝ පරෝසි
එතුමා ඔහු කිව්වම හරි ඔතන ඉතින් අර බෝසතාන් වහන්සේ නිසා අපි එතුමා කියලා එහෙම කියමු නේ මාතා පිතුන්නම් එතකොට ඔව් මව්පියන්ගේ ධනයට එහෙම නැත්නම් ධනයේ කියලා ගන්න ඔතනේ ධනයේ සාමිකෝ අහෝසි ස්වාමියා විය ඊළඟ එක
ඒක දිවසම් සුමේද පඬිතෝ මහායුවා ආගන්තුකා ආසනයේ නිසීති එක් දිනක් සුමේද පඬිතුමා මා පැමිණ ආසනයේ නිසීති ආසනයේ උන්නේ
උන්නේ හරි ඊළඟ එක ආය කම්මිකෝ වෙන්නේ නැති නේද?
ආය කම්මිකෝ නීතේ සත්තා තස්ස අත්තේ ආය කොච්චකන් තත්තා ඒවන් අතේසි. ඔහුගේ අය කැමියෝ
අය කැමියා.
ඔහුගේ සමීපේට සමීපේ තත්තා සිට ඔහුගේ අතේහි ආය කොච්චකන්
අය වැය පොත
තීලා නෙකේ
ඔව් ඒ කියපු විදිහ අපි බලමු සුගත වංශාස් මා කියයි මොකද්ද කිව්වේ කියලා
සාමි බහු බහු ජනන් නැති
තව තියෙන්න ඕන තව තියෙනවා
හේසු ගණේසු ස්වන්න රජත ආදීන ගණන අපි නැති
ඇති නේද ඉතිරි ටික අපි බෙදලා කියමු ඉතුට ඔය ටික කියන්න
ස්වාමිය
ස්වාමීනි
බොහෝ ධනය ඇත.
ඒ ධනයන් අතුරෙහි එතකොට අපි කිව්වා සත්ත්වමේ විභක්තියේ තියෙනවා නිද්ධාරණ අර්ථය කියලා අර්ථයක්. අපි මේ විභක්ති අර්ථ කතා කරද්දී ඒ ගැන කතා කළා නේ. එතකොට සත්ත්වමේ විභක්තියේ තියෙන නිද්ධාරණ අර්ථ සත්ත්වමයේ යතනෙ ඉදිරියට තියෙන්නේ. ඒ ධනයන් අතුරෙහි කියන අර්ථය.
ඒ ධනයන්
සුවන්න කියන්නේ රන්. සුවන්න රජතා නම් කියලා නේද තියෙන්නේ? එහෙමද? ආදීන. එතකොට රන් රිදි ආදීන්ගේ ගණන කුදු නැත. ගණනක්වත් කියන්න බෑ කියන එකයි අර්ථය. ගණන අපි නැති ගණන කුදු නැත. හරි. ඊටු ටික ඒව බාර. තන් සබ්බං ඒ සියල්ල ඒව ඔබතුමාටම භාරය. එතකොට ඔබතුමාටම කියලා අර මයන්න ගන්නේ කොහොමද? ඒව කියන පදේ බහුවචන ගෞරවාර්ථ බහුවචනිය යොදන්නේ. දැන් මම මේ කතාව කලිනුත් කිව්වා. දැන් බහුවචනේදී පස්සත බන්ති තා ආපත්තිය. ඒ තැනක බහුවචනෙන් ගෞරවාර්ථ බහුවචන තියෙන ක්‍රියාපදේ. ඒතර නැත්තම් පස්සසි කියලා ඉන්න එපා ය නේද? මධ්‍යම පුරුෂ බහුවචනිය. හරි, ඊටු ටික කියමු බලන්න. පබෝදානන්ද හරි. ඉති ඊට පස්සේ ඉති එකෙන් පස්සේ ආපහු අන්න ඒක තමයි සම්බන්ධ කරන්න ඕන. ඒ වාක්‍යයේ ගලපන විදිය ගැන මම පස්සේ කියන්නම්. ඕතන්දී අපි යනු වෙනි කියලා ඉති එක අවසන් කරන්න. යනු වෙනි කියලා. කියන්න. එබැවින් පිලිපදිනු මැනවි යනු වෙනි. හරි. එතකොට ඔක අපි කියන්නේ ඔය ඉතිපදයක් තියෙද්දි ඊට කලින් තියෙන්නේ කොහොමද? ඒතම් අවෝච කියලාද තියෙන්නේ?
ඒක බා
පොත පොඩට තියෙන.
ඒතම් බාරෝ
ඒවං කතේසි. ඒවං කතේසි කියලා තියෙනවනේ. ඒවං කතේසි. මොකද්ද තේරුම? ඒවං මෙසේ කතේසි කීවේ. ඊට පස්සේ කියපු ටික තියෙනවනේ උද්ෘතය ඇතුලේ. ඒ තියලා ඊට පස්සේ කෙළවරේ තියෙනවනේ ඉති කියලා. මේ යයි යන්නේ. මේක කියවද්දී පිළිවෙල වෙන්න ඕන. මෙන්න මේ ටික කියලා. මේ ටික කියලා ඊට පස්සේ මේක දෙවෙනියට කියලා මේක තුන්වෙනියට එන්න ඕන. කොහමද අර ටික කියාගෙන ගිහිල්ලා ඉති ඒවං කතේසි යනුවෙන් මෙසේ කීවේය. වැදගත් නේද? එහෙමයි ඕක පද ගලපලා අපි සිංහලේදී කියන්නේ. ස්වාමීනි බොහෝ ධනය ඇත. ඒ වායෙහි රන් රිදි ආදීයේ ගණන කුදු නැත. ඒ සියල්ල පිළිපදිනු මැනවි යනුවෙන් මෙසේ කීවේය. එහෙමයි ගලපන්නේ. ඒවා අපි පස්සේ අට කතාවක් වගේ කියවන වෙලාවට අපි මං ඒ ටික පස්සේ හිමීට කරගෙන යමු. දැනට තාම ඔක්කොම විස්තර කරන්න වෙලාව මදිනේ. ඉස්සරහට ඒ ටික කරන විදිහ බලාගන්න. හරි.
ආයම්
දිග වැඩි හිතමු ප්‍රවාහනේ දිගට තියෙනවා නේද අපි ඒකත් මේ විදියමයි ඒකෙත් ඉතිපදයක් තියෙන්න ඕන කෙලවරි ඒ ඉතිපදෙත් ගන්න ඕන අර ඒවන් චින්තේසි කියලාද තියෙන්නේ අන්න ඒ ඒවන් කියන පදේට කලින් ඉති ඒවන් යනුවෙන් මෙසේ සිතූ සේක කියලා තමයි කියාගෙන යන්න ඕන කමන්නේ අපි දැන් ওই තියෙන ක්‍රමයට කියාගෙන යමුකෝ අපි අර ටික මුල් ටික විතරක් පරිවර්තනය කරමු. හරි.
අත් සුමේද නිරන් චින්තේසි. ඉස්පිතේ සුමේද විශේෂිතී. පයිනම් ආතා පිටර කාලන් උතන් මගේ මොහියෝ අලිය බලක. ඒ ඒතේ ස්ගණේසු ඒක අපි කහාතනං ජහෙත්තා පදලෝකං අතමන්සු. ඕල් ඒ නිකදු ඒ ධනෙන්
ඒ ධනය අතුරින් එක කාවණුවකුදුගෙන පරලොව නවියහ ධනේසු. එතකොට එතනත් නිද්ධාරණ අර්ථ සත්තමි. ඒ කියන්නේ රාශියක් අතුරින් එකක් උදුරලා පෙන්වීමක්. අතුරින් කියලා තමයි අපි සිංහලෙදී ඒක කියන්නේ. එතකොට මේ රාශිය ගැන කියවෙන පදේ සත්තමී බහුවචනින් තියෙන්නේ. සත්තමී බහුවචන උදාහරණයක් විදිහට චතුප්පදේසු චතුප්පදේසු සීහෝ සෙට්ටත මොහරි ඒ වගේ කිව්වේ. ඒකට සිව්පාවුන් අතුරින් සිංහයා ශ්‍රේෂ්ඨතම වී අන්න එතන චතුප්පදේසු කියලා සිව්පාවුන් අතරින් ඒ කාණ්ඩය හඳුන්වන පදේ සප්තමී බහුවචනෙන් තියෙන්නේ. ඒකෙන් උදුරලා පෙන්නන කෙනා ඉතින් ඒ අදාළ විභක්තියෙන් අපි තියන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට මෙතන තේසු ධනේසු ඒ ධනයන් අතුරින් ඒ වගේ කියලා කියනවා. හරි ඇති. නේද? කොට. ඔන්න ඔතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. පොඩක් පුතේ ඉන්න. කොටසක අඩුවක් තියෙනවා ඔය පොතේ. මෙතන හදාගන්න අහං පන තං සබ්බං ගහෙත්වා. පරලෝකං ගමිස්සාමි ඉති කියලා හදාගත්තු දේක මම හිතලා ඒක උටට ගැදුවේ. ගැලපෙන්නේ නැහැ. පොතේ ඒක හදන්න එපා. පැන්සලකින් ඉතින් හැදුවත් නම් කමන්නේ නැහැ. සබ්බං තං සබ්බං ගහෙත්වා. ඒ ටික තරු ලකුණක් හරි කාකපාදයක් දාලා ඒ ටික ලියාගන්න. තං සබ්බං ගහෙත්වා. පරලෝකං ගමිස්සාමි ඉති උද්දෘත වහලා ඉති හරි. එතකොට කොහොමද කියන්නේ? තේරුම කියමු බලන්න එහෙනම්. තේජානන්දය තං සබ්බං ඒ සියල්ල ගහෙත්වාගෙන පරලෝකං ගමිස්සාමි පරලෝය යන්නෙමි ඉති ඒවං චින්තේසි යනුවෙන් මෙසේ සිතුවේය. ඊට පස්සේ හැබැයි ආපහු තව චුට්ටක් ලියගන්න චින්තෙත්වා කියලා ඊට පස්සේ ලියගන්න. චින්තෙත්වා සිතා එතනම ඉති ඉති ඊට පස්සේ චින්තෙත්වා අලුතෙන් කොටස එකතු කරගන්න කිව්වේ ඒකේ අගටම ලියාගත්තා නම් හරි. චින්තෙත්ව. සිත ඉතිරි කොටස අරිය චිත්තයස්ම කියන්න බලන්න.
චින්තෙත්ව
නගරේ
බේරින්
බේරින් බේරින් චරාපෙත්වා කියා කියන්නේ බෙර අන බෙර හසුරුවා කියන එකයි තේරුම.
බෙරගසා
නගරෙහි
බෙරගසා
අන බෙරගසා
මහජනයාට දානීය
දානයක්
දෙන්නේ අදාසි. එතකොට
දුන්නේ අතීත කාලයි. එතකොට මේ විදියට හිතලා මොකද කරේ මම මේවත් අරගෙන පරලෝ යන්න ඕන කියලා හිතලා දානියක් දුන්නා. එතකොට ඉතින් ඒ තමන් කුසලයක් කරගත්තා කියන එක නේද? හරි. පැහැදිලි නේද? ඒකේ මොනවා හෝ ගැටලුවක් තියෙන අහන්න බලන්න වාක්‍යයක මොනවා හරි ගැටලුවක් තියෙන. ප්‍රශ්න බලාගෙන ඉන්න ඊළඟ දවසේ ගැටලු තිබුණොත් අහන්න. දැනට මේ භාෂාවතරණී පොතේ තියෙන ප්‍රශ්න ටික අපි ඉස්සෙල්ලා බලාගෙන ඉමු කොහොමද නේද? නැත්තම් දැන්
ලියන්න ඕනේ.
ලියන්න ගියොත් ලියනවා නම් භාෂාවතරණී පොතේව ලියන එක හොඳයි. දැනට මේකේ තියෙන ඒවා අපි දැන් අමතර පොතක් විදියට මේ ටික බලන් යන්නේ කියවන්න ගුරු වෙන්න. භාෂාවතරණී පොතේ තියෙන ටිකට වැඩි අවධානය දීලා කරගෙන යන්න. කොහමද?
ඒකේ
මම දුන්. එතකොට වාක්‍ය ගැලපෙන්නේ අදාසි කියන එක මම කිව්වොත් එන්න බෑ. එහෙම වුණොත් අදාසින් වෙන්න ඕනේ මම කියලා තිබුණා නම්. අදාසි කියන්නේ දුන්නේය කියන එක. අදාසින් වුණොත් තමයි දුන්නේමි කියලා එන්න ඕනේ. අපි ඉගෙන ගද්දිත් ඕක ඔහොම හැදුවා මතකයි ඒකයි. ඒ මතකෙන් මම හැදුවේ. එහෙමනම් අදට අපි නවත්තමු නේද? එහෙමනම් අද දවසෙත් අපි අඟහරුවාද නෙවෙයි. අපි සතියේකට දවස් දෙකයි දැන් ඉස්සරහට කරන්න කියලා කතා වුණා. මේ සමහරෙකුට ටිකක් අපහසුයි කියලා දවස් තුනක් කරන එක. ඒ නිසා ඉතින් අපි සතියේට දවස් දෙකක් කරගෙන යනවා. මේ දවස් ටිකේ ඉස්සරහට තියෙන ටික අපි සතියේකට එක අභ්‍යාසයක් වගේ තමයි. සතියේකට නෙවෙයි, එක දවසකට එක අභ්‍යාසයක් වගේ තමයි කතා කරන්න බලාපොරොත්තු. මොකද ටිකක් සංකීර්ණ කොටස් ටිකක් ඉස්සරහට එනවා. ඒ ටික ගැන ඉතින් වැඩි විස්තර ඇතුව ටිකක් කතා කරනවා. හොඳට ඒ ටික බලාගෙන ඉන්න. ගැටලු තියෙනවා එකතු කරගෙන ඉන්න. ගැටලු මෙතන අහන්න. හරි. ඊට පස්සේ කර්මකාරක කොටස වගේ කරද්දි මේ පොතේ තියෙනවට වඩා සමහර විට මං අමතර කරුණු ටිකක් කියනවා. ඒ ටිකත් ඉතින් ටිකක් ඔළුවේ තියාගන්න නේද? දෙවෙනි පොතට යද්දී මතක තියාගන්න ඕනේ. දැන් මේ ටිකත් මේ ටිකේ දෙනුමක් තියෙන්න ඕන අපිට. ඒත් එක්කම මීට වඩා ටිකක් සංකීර්ණයි. ඒ නිසා උනන්දුවෙන් මීටත් වඩා උනන්දුවෙන් ඒකට සම්බන්ධ වෙන්න ඕන. මේ ටික ටිකක් හොඳට ඔළුවේ තියාගන්න ඕන. හරි. එහෙනම් ඉතින් මේ අද දවසේදී අපි කරපු කුසලොත් ඒකාන්ත වශයෙන්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසල් අනුමෝදන් වෙන යම්තාක් දිවි දේවතා පිරිසක් සත්ව ප්‍රජාවක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටමත් දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඒකාන්ත වශයෙන් හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.